ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්නෝක දකින්නගෙනාට සම්මාදිට්ඨිය. ඒකට ලෝකේ හැදිලා තියෙන්නේ මොනවෙන්ද? රූපවලින්නේ. රූපයක් ගත්තොත් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ නිරෝධය මොකද්ද? ඒ නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔතනිනුත් සම්මාදිට්ඨිය. එහෙනම් අපි රූප දැනගන්නේ මොනවෙන්ද? ආයතන ටිකෙන්නේ. සලආයතන. ඒකට සලආයතන කියන්නේ මොනවද? ඒවා හටගන්නේ ඇයි? ඒවයි නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඔක දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ වගේ දැන් ආහාරය කියන්නේ මොකද්ද? ආහාර සංකේත මොකද්ද? ආහාර නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? නැත්නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යා සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒකෙනුත් කෙනෙකුට සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. එහෙනම් සංඛාරය කියන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාරය කියන්නේ මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? එකෙන් සංඛාර හටගන්නේ ඇයි? සංඛාර නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? එතනම සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මේ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර දැක්ම. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒතර සම්මාදිට්ඨිය ඉබේ ඇති වෙන්නේ නෑ. බුදු කෙනෙක් තමයි ඔබ පෙන්වලා දෙන්නේ. ඒ හින්දා තමයි බුදු දහමක් අහලාමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. වෙන විදිහකට දැන් ඒක ඉබේ පහළ වෙන එකක් නන් නෙවෙයි. ඒක ඇති වෙන මොනවා හරි කර කර ඉඳලා දහම වීමසන් නැතුව ඉබේ පහළ වෙන දෙයක් වෙන්න බෑ නේද? එහෙනම් බුදු කෙනෙක් නැතුවත් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ කප්පි. ඒකට මේක බුදු දහම අහලම අහලා දැනගෙන ඒක දැකීම තුලින් එන එක. ඔකට පාළියේ වචන දෙකක් දෙනවා. ඥානතෝ පස්සතු. ඥානතෝ දැනගන්න ඕන. පස්සතෝ කියන්නේ දකින්න. තමන් තුලින් මේක දකින්න. දැනගන්නවා කියන්නේ අනුන්ගෙන් නේ දැනගන්න. ඥානතෝ. නේද? අහලා දැනගත්තටම බෑ. ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕන. තමන්ගේ අවබෝධයක් වෙන්න ඕන. නැත්නම් එතකොට සම්මාදිට්ඨිය. ඒත් සම්මාදිට්ඨියට පත් තුන කෙනා මාර්ගයට වට. එයා ඔය වෙන කවුරුවත් කියන කලියට එහෙම වෙනස් වෙන්නේ නැහැ. දහම දකින්න. ඒ තව විදිහට කිව්වොත් සම්මාදිට්ඨිය කියන්නේ. ඒ සම්මාදිට්ඨිය එනකොට කියන්නේ හරි දැක්මනේ. සම්මාදිට්ඨිය කියන්නේ. ඒක එනකොට අපේ වැරදි දැකීම් ගොඩාක් අඩු වෙනවා. දෘෂ්ටි ටික කැඩෙනවා. සම්මාදිට්ඨිය එක මෙච්චර කල් ලෝකේ තිබුණ වැරදි දැකීම් ටික කැඩෙනවා. මෙහෙමයි හරි දැක්ම. ඒකට කියනවා ඇත්ත ඇති හැටි. එහෙම නැත්නම් යථා භූත ස්වභාවය කියලා. යථා භූත ස්වභාවය දකිනකොට ඒ සම්මාදිට්ඨියම තමයි. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඥානං පස්සං යථා භූතං. යථා භූත තත්ත්වය දැනගන්න දකින්න. එහෙම කෙනාගේ සම්මාදිට්ඨිය ඇති වෙනවා. සාස්සකෝති සම්මාදිට්ඨිය. එන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා. එහෙම දකින්න කෙනා යම් විදිහකට කල්පනා කරනවාද ඔන්න සම්මා සංකප්පේ. යථා භූත ඥානය ඥානං පස්සං. දන්න දකින්න විදිහට හිතුවොත් කෙටියෙන් කිව්වා. ඊට වඩා වෙනස් දෙයක් දැහුවි.
ඒකම විස්තර කරන්න බැහැ.
ඒක. ඔය ගැඹුරි. හොඳමඳුරු කියලා තියෙන මට්ටම. දැන් අපි ඒක අපට තේරෙන මට්ටමකට දාගන්න ඕන නේද? තේන්න. ඒකේ තියෙනවා ඇහැ පිළිබඳව යථා භූත ඥානය. චක්කුම් බික්කවේ දැන් අපේ සාමාන්‍යයගේ ඉස්සෙල්ලා විස්තර කරන්නේ. අඥානං අපස්සං යථා භූතං. ඇහැ ගැන දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. එහෙම කෙනා කවුද? සසරේ යන කෙනා. හරි. සාමාන්‍ය පුතග්ජනේ. ඇහි යථා භූත ස්වභාවය අඥානං අපස්සං. දන්නේත් නැහැ, දකින්නෙත් නැහැ. එහෙම කෙනාගේ මොකද වෙන්නේ කියලා කියනවා. ඇහැ පිළිබඳව සතුටු වෙනවා. ඇහැ ගැන සතුටු වෙනවා. ඊළඟට ඇහැ හොඳයි කියලා හිතනවා. ඒකේ ඇලෙනවා, බැඳෙනවා. ඇලෙනවා, බැඳෙනවා. ඊළඟට සිහි මුලා වෙනවා. මොකක් ගැනද? ඇහැ ගැන. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. හරි. ඒ සිහි මුලා වෙන කෙනා ඊළඟට ආස්සාදානුපස්සී විහෙරති. ඇහි ආස්සාදේ අනුව ජීවත් වෙනවා. එහෙම වෙනකොට මොකද වෙන්නේ? තණ්හා පවද්දති. තණ්හාව වර්ධනය වෙනවා. හරි. අතත් දැන් කියවටි. ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙම වෙන කෙනා ඇහි සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා. ඒකට ඇත්ත ඇති හැටි දන්නේ. එහෙම කෙනා මොකද වෙන්නේ? ඇහි ආසාදානුපස්සී විහෙත. ආසාදයන් වාසය කරනවා. එතකොට තණ්හාව වර්ධනය වෙනවා. තණ්හා වර්ධනය. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ කියන ඒවා නැවත නැවත එක්රැස් වෙනවා. ඒ කියන්නේ ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. ආයතින් කියන්නේ ආයයයි. පංච උපාදානස්කන්ධ උපචයං කියන්නේ රස කරනවා. උපචයං ගච්ඡ. රස කර කර ඉන්නවා. හරි. ඔයගොල්ලෝ දන්නවනේ පංච උපාදානස්කන්ධ කියන්නේ දුක්නේ. කෙටියෙන් කියුවොත්. අන දුක් රස කර කරලු එයා ඉන්නේ. කවුද? ඇහැගෙන නොදන්න නොදකින්න කෙනා ඇහි ඇත්ත. ඊළඟට ඇහැ නිසා දැනගන්න රූපවල ඇත්ත ඇති හැටි නොදන්න නොදකින්න කෙනාටත් ඔය දෙයමයි වෙන්නේ. ඒ රූපයේ සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. රූපවල. ඇහෙන් දැනගන්න රූපවල. සිහි මුලා වුණහම මොකද වෙන්නේ? රූපයේ ආස්වාදානුපස්සී විහෙරති. හරි. ආස්වාදයන් වාසය කරනවා. එතකොට එයාගේ තණ්හාව වර්ධනය වෙනවා. තණ්හා පවද්දයි. එතකොට ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. ආයයි ඒ රූපය අල්ලගෙන පංච උපාදානස්කන්ධ රස කර කර ඉන්නේ. හරි. අහම විස්තර කරගන්න. ඊළඟට ඔක අනිත්‍යත් කියනවා මේ ඇහි නැත්නම් රූපයි. ඥානං පස්සං යථා භූතං. ඉස්සලා කියුවේ අජානං අපස්සං යථාදී. ඇහි රූපෙයි ඇත්ත ඇති හැටි කවුරු හරි දැනගත්තොත් දැක්කොත් ඥානං පස්සං යථාදී. එයාට මොකද වෙන්නේ? ඇහි රූපෙයි ගැන සතුටු වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ. ඒක තමයි වැදගත්. ඇහැ ගැනවත් රූපේ ගැනවත් සිහි මුලා වෙන්නේ. එහෙම කෙනාට කියනවා ඇහි හරි රූපේ හරි ඉස්සලා කිව්වේ ආසාදානුපස්සී විහෙරතනේ. දැන් කියනවා ආදීනවානුපස්සී විහෙරත. ආදීනවානුපස්සී විහෙරත. ආදීනව දකින්න ඉන්නේ යා. හරිද? ඇහැයි රූපෙයි ඇත්ත ඇති හැටි දන්න දකින්න කියලා. එහෙම කෙනාගේ තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. ඊළඟට පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ. ආයතින් පංච උපාදානස්කන්ධ ඉස්සලක උපචයං ගච්ඡති දැන් කියන අපචයං ගච්ඡති. අපචයං කියන්නේ රැස් වෙන්නේ නැහැ. හරි. කොට ඒ යථාභූත ඥානෙන් අය ඇහැයි රූපෙයි දකින කෙනාට තව වචන ටිකක් කියනවා. අන්න එයාගේ සාස්ස හෝති සම්මාදිට්ඨියට සම්මාදිට්ඨියක් තියෙනවා. එහෙම දකින කෙනාගේ සම්මා සංකප්පය ඇති වෙනවා කියන. එතකොට එහෙම ඒ ආරේස් ටැංක මාර්ගයේ අංග ඔක්කොම ටික හට ගන්නවා. ඊළඟට අනිත් වැඩෙන්න ඕන ධර්මතා ටිකක් වැඩෙනවා කියනවා. කියන්නේ අහලකනේ සත්‍ත්‍ය ස්වෝධිපක්ෂික ධර්ම කිය. සප්ත බොජ්ජංග වෙනකන් ඒ ටික වැඩෙනවා. ඒක කියන්නේ ඒවා වඩනවා කියලා. ඒවා වැඩේ. ඇහැයි රූපෙයි ඇත්ත ඇති හැටි දන්න දකින කෙනාට. ඥානං පස්සං යථාභූත. යථාභූත ඥානය දන්න දකින කෙනාට. එයාගේ තමයි මේ ආර්ය මාර්ගයේ වැඩෙනවා කියනවා. එයාගේ සමත විපස්සනාව වැඩෙනවා. එයාගේ ඊටත් වඩා හොඳ දෙයක් තියෙනවා. එයාගේ කාය කම්මං වචී කම්මං ආජීවං. තේරෙනා නේද? කයෙන් කරන ක්‍රියා වචනෙන් කරන තන දිවිත ආජීවය සුපරිසිද්ධෝ හෝති. පිරිසිදු වෙනවා. මොකක්ද ඒ කියන්නේ? කාය කම්ම වචී කම්ම පිරිසිදු වෙනවා කියන්නේ මොකක්ද රකෙන්නේ? හා සීලය. කය යොකනේ සංවර වෙනවා කියන්නේ.
සීල
සීලය කියන්නේ. කාගේද සීලය කියන්නේ? ඇහැගෙන, රූපේගෙන, ඇත්ත ඇති හැටි දකින්නගෙන. එයාගේ තමයි ආර්ය මාර්ගය වැඩේ. සම්මා දිට්ඨිය. තව විදිහකට කියනවා. ඔකයි කියන්නේ ඇහැ රූපේ විතරක් නෙමෙයි ඒක තව තියෙනවා. ඇහැ රූපය චක්කු විඥාණය ළඟට පස්සය පස්සය නිසා යම් වේදනාවක් උපදී ධම්මයි වේදනාව. ඔවැටකේ ඥානං පස්සං යථාභූතං යනවා. ඒ සාමාන්‍ය කෙනා ඥානං අපස්සං යථාභූතං ඇත්ත ඇති දන්නේ නැහැ ගැටෙනවා. ඒකට ඇත්ත ඇති හැටි දැනගන්නේ කොහොමද? ධර්මය අහල. ඒකට තමයි අපි ධර්මයෙන් විමසන්නේ. මොකක්ද මේ ආ? අපි මුචර කල් සසරේ ඇවිල්ලා තින්නේ ඒක ප්‍රතිහෙටි නොදන්න හින්දානේ. ඒකට දහමකින් අහලා තෝර ගන්නවා මොකක්ද මේ නම් අපිට දෙන්නේ. ඇත්ත ඇති හැටි. එතෙන්දී තමයි ආයේ සම්මා දිට්ඨිය. ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ හටගත්තේ ඇයි? ඇහි නිරෝධය මොකක්ද? නැත්නම් රූපය කියන්නේ මොකක්ද? රූප සමුදය මොකක්ද? රූපේ අත්ංගමය කියලා කියන්නේ. නිරෝධය කියන්නේ. සමුදයයි අත්ංගමයයි දැනගන්න. පටන් ගන්නවනේ රූපය කියන්නේ මොකක්ද කියන තැන. ඊළඟට ඒ රූපේ හටගත්තේ ඇයි? ඒ රූපේ නැති වෙන්නේ කොහොමද? අත්ංගමය මොකක්ද? නෝක දකින්නකට සම්මාදිට්ඨිය. සමාධිත්‍ය එනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි අනිත් ඔක්කොම හට ගන්න. හරි. ආරේ මාර්ගයට වැටෙනවා. ආරේ මාර්ගයට වැටුණා කියන්නේ ධර්මයේ දැක්කා වෙනවා. ධර්මයේ දැක්කා කියන්නේ ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. දකින්න තියෙන්නේ පොඩි දෙයක්. පොඩි දෙයයි මේ දැනගන්න. ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? ඒ නිසා පහළ වෙන විඥානය, චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඔය තුනේ එකතු වෙන පස්සේ කියන්නේ මොකද්ද? ඊපස්සෙන් යම් වේදනාවක් ඇති වෙයිද? දන්නවනේ වේදනා ಜಾති තුනක් තියෙනවා නේද? සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. වේදනාව කියන්නේ මොකද්ද? නෝවා ඥාන පස්සන්නේ තබුත. මේක දැනගන්න ඕන. දකි. ඇත්ත ඇති හැටි.
සෝවන්න නැයි කියන්නේ ওই ටික දැක්ක
ඕකම තමයි.
ඕකම නේ.
හරියට දැක්කම විමසන්න ඕන මොකද්ද ඔය හරියට දකින්නයි කියන්නේ. දැනගන්නවා කියන්නේ දකින්නවා කියන්නේ මොකද්ද? අපි යෝක දන්නේ නැද්ද? හැගෙන අපි දන්නේ නැද්ද? රූප ගැන අපි දන්නේ නැද්ද? දැනට දන්න ටික හරියද? ඇයි මේ බුදු කෙනෙක්ම පහළ වෙලා ඔක කියා දෙන්න ඕන? ඔතන පේන්නේ නැති දේ මොකද්ද? ලා තියෙන සත්‍යයක් තියනවාද මේ අපට නිකන් බැලුවට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරාට පස්සේ ඔබ කියන්න කලින් කියනවා මේ තමයි පෙර නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා නේද? කුබ්බේ අනනුස්සදේසු ධම්මේසු මේ කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයි අර සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බෝධිසත්ව කෙනෙක්. අපි වගේ කෙනෙක් නෙමෙයි නේද? එහෙම කෙනෙක් කියනවා මේ පෙර නොයසු විරු ධර්මතාවය අවබෝධ වුණා කියලා. ඒ කියන්නේ ඒ සම්මාදිට්ඨිය ගැන. ඊට කලින් ඒක තිබිලා නැහැ. ඒක මං කියුවේ අපි දැනට හිතන් ඉන්න මට්ටමට වඩා එතන ගැඹුරක් තියෙනවා නේද? අපි ලෝකෙ පිළිගන්න මට්ටමක් තියනා නෑ. ඇහැ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද කියලා. ලෝකය පිළිගන්න මට්ටමින් එහාට ගිය දැක්මක් වෙන්නවා. ඒ හින්දා තමයි ඒකට ලෝකෝත්තර කියලා නමකුත් දෙන්නේ. ලෝකය ඉක්මවා යන ලෝකෝත්තර දැක්ම. ඒක දැන් මොකක් කියලා හිතාගන්න පුළුවන්ද? ඇහැ හරි රූපය හරි. ලෝක පටන් ගන්න ඕන අපි හිතන්නේ. අපි ඇහැ කියලා හිතන් ඉන්නේ මොකටද? අපි රූපේ කියලා හිතන් ඉන්නේ මොකටද? හරි. ඒක මේ සාමාන්‍ය ලෝකේ මට්ටම. ඊළඟට එතනින් එහාට නෝනින් බලන්න ඕන ධර්මයට අනුව. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි ඒකම. දැන් අපි ඇහැ කියලා හිතන් ඉන්නේ මොකටද? දැන් තනියෙන් හිතන්න ඕන. ඇහැ කියනකොටම දෙයක් මතක් වෙනවනේ. එකක් නෙමෙයි දෙයක්ම මතක් වෙනවා. තමයි මගේ ඇස් දෙක. කියලා මතක් වෙනවනේ ඇහැ කියනකොට. දැන් ඔක ලැබුණේ කවද්ද? ඇස් දෙක ඇති වුණේ කවද්ද? අපි උපදිනකොට. හේ ඇස් දෙකෙන් දකින්න පටන් ගන්න නැත්නම් ඔක්කොසෙන් ඉපදුනාට පස්සේ නේද ඉපදෙන්නේ. ඒක ඉපදුන දවසේ ඉඳන් අපි ඉතින් ඔය ඇහැ පාවිච්චි කරනවා. හේ ඒකට මේ ඇහැ ඉවර වෙන්නේ කවද්ද? මැරෙන දවසට නැත්නම් ඇස් සඳ උන දවසට. ඔය අපි සාමාන්‍ය ලෝකෙට අයිති මට්ටමින් ඔය ඇහැ දන්න ඇහැ දැනගත්තේ කොහොමද? ඇස් දෙක දැකලා තියෙනවද? කණ්ණාඩියකින් එහෙම බලලා නෙමෙයි. කණ්ණාඩියකින් හරි ෆොටෝ එකකින් හරි දැක්කොත් ෆොටෝ එකේ ඇහක් දකිනවා කියන්නේ ෆොටෝ එකේ තියෙන එක නේ. චිත්‍ර එක තියෙන එක නේද? කන්නාඩියෙන් බැලුවොත් ප්‍රතිවිරුද්ධයි. මේ තමන්ගේම ඇහැ දැන් තියනවා කියලා දන්නේ කොහොමද? අන්තිම වෙලින් හිතන්න. පේන නිසා නේද ඇහැ තියනවා කියලා දන්නේ? ඇහැ පේන නිසා නෙවෙයි. වෙලිය තියෙන බාහිර රූප පේන නිසා තමයි අපි දන්නේ නැහක් තියනවා කියලා. කවදාවත් Tamange ඇහ දැකලා තියනද? දකින්න පුළුවන්ද? ඔය ඇහෙන් ඔය හැම දකින්න පුළුවන්ද? ලෝකේ තියෙන අනිත් ඔක්කොම දකි ඇහ දැකීමේ හැකියාවක් නැහැ. නේද? මේක හරියට පිහියකට පුළුවන් අනිත් ඒවා කපන්න. පිහියම කපා ගන්න බෑ නේ. නැගෙන හැට පුළුවන් අනිත් සීරම දකින්න. හැබැයි ඇහ දැකීම හැකියාව නේ. හතර අපි දැකලා තියනවද ඇහ? හිතාගෙන ඉන්නේ නම් දැකලා තියනවා කියලා. දැන් ඔය දැකලා තියෙනවයි කියන හිතන ඇහ. නිකන් චිත්‍රයක් අඳින්න කිව්වොත් එහෙම අඳින්න පුළුවන් නේ. ඇහක රූපේ. එතකොට ඒ හැම තැනම ඇහෙද කියලා දැන් නොවනින් ඉවසන. ඒ හැම තැනටම පෙනීමේ හැකියාව තියෙනවද අපි ඇහ කියන කොටස? මේ සුදු පාට කොටසට පුළුවන්ද දකින්න? බැ. නේද? දකින්න බැරි කොටසකට ඇහ කියන එකේ තේරුමක් තියෙනවා. සුදු පාට ටිකට දැකීමේ හැකියාව නැහැ නේද? කියන්නේ අපි දැන් ඒ හරියක් ඇල්ලුවොත් එහෙම පේනවද රිදෙනවද? ඇඟිල්ල තිබ්බොත්. රිදී. රිදීම කියන්නේ චක්කායතනේද කායායතනේද? කාය ස්පර්ශයනේද වැඩ කරන්නේ? ආයර පෙනීම නම් නැහැ කියන්නේ නේද? එතකොට පේනා නේද අපි මේ ඇහැ කියලා හිතාගෙන හිටිය හරිය ඇත්තටම ඇහැද නැහැ නේද? ඇහැ කියන්නේ පෙනීම සිද්ධ කරන තැන වෙන්නේ නැහැ. මේ දැනීම සිද්ධ කරන තැනට මොකද්ද කියන්නේ? ඇහැ කියලාද කාය ආයතන කියලා? කාය ආයතන. කාය ආයතන කොටසකට තමයි අපි මේ ඇහැ කියලා හිතන්නේ. මේ මස් ගුලිය ඒක කාය ආයතනේ කොටසක් මිසක් ඒ කියන්නේ ස්පර්ශය ගැනීම හැකියාව තියෙන කොටසක් නිසා දැකීම ඇති කරන කොටසක් නෙවෙයි. එතනිනුත් පේනවා නේද අපි දැන් මේ ඇහැ කියලා හිතාගෙන හිටිය කොටස මුලාවක්. හරි, මෙච්චර කල් දන්නවා කියලා හිතන් හිටියේ. දැන් නුවණින් හොයන්න ඕන මොකද්ද ඇහැ? මොකද්ද ඇහැ? කොහෙද ඕක තියෙන්නේ? දැන් ડોක්ටර් කෙනෙක් කොහමද ඇහැ චෙක් කරන්නේ? ඇහැ ළඟ ඇහැ පෙනීම බලන්න ගියා. රූප අකු ටිකක් දීලා කියවන්න කියනවා නේද? එක එක රූපින් කියලා නැත්නම් එක එක සයිස් එකකට කියලා. ඒතර මොකද්ද මේ චෙක් කරන්නේ? පේනවද කියලා. දොස්තර හිටන් ඇහැ බලන්නේ පේනවද කියලා. නේද? පේන්නේ නැත්නම් තමයි ඉතුරු වෙන්නේ. බේත් කරන්නේ. නේද? එතකොට ඇහැ තියනවාද කියලා දැනගන්නේ අපි දැනගෙන තියෙන්නේ දැනගන්න පුළුවන් වෙන්නේ පෙනීමේ සිද්ධිය නිසා. පේන්නේ නැත්නම් එහෙම ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවා. ඒක අනිත් පැත්ත. පේනවා නම් ඇහක් තියනවා නේද? පේන්නේ නැත්නම් ඇහක් නැහැ. නෝක හොඳට ඒ කියන්නේ නුවණින් දකින්නවා. පෙනීම සිද්ධ වෙනවා නම් විතරයි අපිට කියන්න පුළුවන් ඇහක් තියනා කියලා. එතකොට මේ පෙනීම කියන එක අපි මේ රූප පේන හින්දා තමයි අපි දැනගෙන තියෙන්නේ අපට ඇහක් තියෙනවා කියලා. වෙන සිද්ධියකින් නෙවෙයි. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අපි ඇහ දැකලා නෙමෙයි ඇහක් තියෙනවා කියලා දන්නේ. අනිත් රූප පේන නිසා. ඒක පැහැදිලිද? ඔයගොල්ලෝ දැන් මෙච්චර කල් හිතපු හැටි ඇත්ත ඇති හැටි වෙනස්. හරි. අපි ඇත්ත ඇති හැටි දැනගෙන හිටියනම් සසරේ ඉන්නේ නැහැ. එච්චරකට. එතකොට දැන් නුවණින් දැන්වත් හොයන්න ඕන මේවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ ඇත්ත ඇතිහෙටට දකින්න. එහෙම දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා කියනවා. ඈ. මේ ඇහැ ඇත්ත ඇතිහෙට හොයන එක මේ කරන්නේ. එතකොට අපි ඇත්තටම ඇහක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ පෙනීම නිසා. ඒ කියන්නේ පෙනීම සිද්ධ කරන්න උදව් වෙන එකට තමයි අපි ඇහ කියලා කියලා තියෙන්නේ. නේද? මේක මොකද්ද කියන එක අපිට පේන්නේ නැහැ. අපි හිතාගෙන තියනවා එහෙම එහෙම මොකක් හරි තියනවා පෙනීම ඇති කරන දෙයක්. නේද? ඒක දැනගෙන තියෙන්නේ පේනයි. පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවාද? පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් හොඳට හිතන්න. පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවාද?
නෑ.
හරි. මොකද අපි ඇහ තියනවා කියන්නේ පෙනීම සිද්ධ වෙන. හරි. අපිට නිකන් ඉතින් සම්මතයට කියන්න පුළුවන් ඔය ෆොටෝ එක ගත්තන්න මෙයාගේ ඇහැ කියලා නේද? ඒක සම්මතයක් නිසා ඇහැකාර්තෙන් ඇහැක් නෙවෙයි. පෙනීම සිද්ධ කරන මට්ටමින් ඇහැක් නෙවෙයි නේද? එහෙනම් නැත්තම් බෝනික් එකගේ ඇහැක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඒක ඇහැකාර්තෙන් නෙමෙයි. ඒ සම්මතයට නිකන් කියනවා මිස නේද? දැකීමේ ක්‍රියාව සිද්ධ කරන අර්ථයෙන් නෙමෙයි. ඒතර හරිය ඇහැ වෙන්නේ දැකීමේ ක්‍රියාව සිද්ධ කරන යම් උපකරණයක් අවයවයක් තියෙනවා නේ. ඔකට තමයි ඇහැ කියන්නේ. නේද? එතකොට ඇහැ කියන එකට තේරුම තියෙන්නේ දැකීම සිද්ධ වෙනවා නම් විතරයි නේද? දැකීම සිද්ධ නොවන මොහොතක ඇහැක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ නේ. පැහැදිලිද ඒක? දැන් එතකොට අපි දැන් S2 අරගෙන හිටියත් පේන්නේ නැත්තම් අපි බර කල්පනාවක ඉන්නවා නේද? ඉස්සරහා එන මොකවත් දන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට ඇහක් තියනවා කියන එක තේරුම්වන්නේ නැහැ. මොකද අපි දැකීමේ ක්‍රියාව සිද්ධ කරන්නේ නේ. නේ? එ නැත්තම් තද නිින්ද ගිහිල්ලා. සමහරු බර නිදාගන්නේ පොඩ්ඩක් ඇහැරිලා තියනවා නේද? පොඩි ළමයින්ගේ එහෙම සමහර වෙලාවට ඒ වෙලාවට පේනවද එතන? නෑ. ඒ වෙලාවට දැකීම සිද්ධ වෙන්නේ නෑ නේද? දැකීම සිද්ධ වෙන්නේ නැති වෙලාවට ඇහක් තියනවා කියන එකේ තේරුමක් නෑ. පැහැදිලිද? දැකීම තියනා නම් තමයි ඇහක් තියෙන්නේ. ඇහට තේරුමක් තියෙන්නේ. නැත්නම් අපි නිකන් සම්මතෙන් ඇහ තියනවා කියන නිසා පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් ඉපදිලා නෑ. හරි. එතකොට ඊළඟට අපි දන්නවා පෙනීම සිද්ධ වෙන්න තවත් දේවල් අවශ්‍යයි. ඇහැයි රූපෙයි විතරක් නෙමෙයි චක්කු විඥාණය පහළ වෙනවා. ඇහැ නිසා ප්‍රසාද රූපේ හදනවා. ඒක දකින්න චක්කු විඥාණය. ඒ කියන්නේ හිතක් පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් දැකීම වෙන්නේ නැහැ. චක්කු විඥාණය පහළ වෙනවා. ඒකෙන්ම පේනව නේද? දැන් චක්කු විඥාණය තියෙනකොට විතරයි දැකීම වෙන්නේ. නේද? චක්කු විඥාණය පහළ වුණේ නැත්නම් දැකීම වෙන්නේ නැහැ. ඇහැ රූපයි තිබුණට මොකද නිින්න ගිහින් ඇහැරිලා තිබුණට චක්කු විඥාණය පහළ වෙන්නේ. ඒකට දැකීම වෙන්නේ නැහැ. දැකීම වෙන්නේ නැත්නම් ඇහක් තියනවා කියන එකට තේරුම් ගන්න. තත් චක්කු විඤ්ඤාණය පහළ වෙන මොහොතේ තමයි පෙනීම සිද්ධ වෙලා තියෙන්නේ. පෙනීම නිසා තමයි අපි දැනගත්තා නම් දැනගන්නේ ඇහක් තියෙනවා කියලා. නේද? පෙනීම තේරෙන හින්දානේ ඇහක් තියෙනවා කියලා දැන්. ඉතින් පෙනීම වෙන්නේ චක්කු විඤ්ඤාණය පහළ වුණොත් නේ. නේද? චක්කු විඤ්ඤාණය නැති වෙලාවට පෙනීම තියනවාද? නැහැ. පෙනීම නැති වෙලාවෙ එතකොට ඇහ තියනවාද? චක්කු විඥානේ තියෙනකොට තමයි ඇහැ තියෙන්නේ. චක්කු විඥානේ නැති වෙලාවට ඇහක් නැහැ. ඕක වෙන්න ඕන නේද ඇත්ත තත්ති? අපි හිතන් ඉන්නේ වෙන එකක්. අපි හිතන් ඉන්නේ ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන් ඇහැ තියෙනවා කියලා. ඒ වුණාට දකින්න නැති වෙලාවට ඇහක් තියනවා කියන එකේ තේරුම. දකින මොහොතට තමයි ඇහැක් තියෙන්නේ. නේද? දැන් විඥාණය කියන එක අහලා තියෙන්නේ කොහොමද? විඥාන එක මොහොතක විඥාන කීයක් තියෙන්න පුළුවන්ද? එකයි. ඒ විඥානේ නිරුද්ධ වෙලාමයි තව විඥානය පහළ වෙන්නේ. විඥාන දෙකක් එක විට පහළ වෙන්න.
දැන්
මේ දැන් මොලේ
වෙන කල්පනාවක්
ඉන්නකොට යාර පේන්නේ නැහැ කියන්නේ. අතවට චක්ක විඥානය වෙන
එක. අතවට මනෝ විඥානයයි.
අපි හිතමු සද්දයක් හොඳට හොඳ සින්දුවක් අහගෙන ඉන්නවා. ඒකට පේන්නේ
නැහැ. අර විඥානේ අතනේ.
ඒකට සෝත විඥානේ
ඉන්නවා.
ඈ? ඇහි විඥානේ නෙවෙයි පහළ වෙලා. නේද? එහෙම තේරුම් ගන්න එක මේ එක මොහොතක එක විඥානයක් විතරයි. ඒක චිත්ත නියාම ධර්මය. එතකොට අපිට මේ පේන ගමන් සද්ද ඇහෙනවා, රිදෙනවා, ගඳ සුවඳ එනවා. ඒක වෙන්නේ කොහමද? ඈ?
කොහොමද?
මම නිකන් හිතන්නේ ඔක්කොම දැන් මම දිහා බලලා ඉන්නක මම මේ සද්දෙත් පානවා. දෙකම එක සැරේ වෙනවා වගේ නේද
හිතෙන්නේ?
ඔව්. ඇයි එහෙම හිතෙන්නේ? එක මොහොතක එක විඥානයක් විතර නා. වේගෙ වැඩි. ඒ කියන්නේ එක ක්ෂණයකදී හිත ගොඩාක් ඇති වෙලා නැති වෙලා ඉවරයි. හිත ඒ තරම් වේගවත්. ඒ කියන්නේ තත්පරයක් කියනකොට හිත කෝටියක් විතර ඇතිලා නැතිලා ඉවරයි. එතන තියෙන සෝත විඥාන තියෙනවා, චක්කු විඥාන තියෙනවා, සබ්දෙට. ඒ සෝත විඥාන, ගන්ධ සුවඳට බාහන විඥාන, ඔහොමම ආයතන හයේම විඥාන ඇති වෙවි නැති වෙනවා අපිට හිතා ගන්න බැරි තරම්, වෙන් කරගලා බලන්න බැරි තරම් වේගික. හැබැයි එක ක්ෂණයක් ගත්තොත් එක විඥානයක් විතර. ඒක නැති වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. ඒක වේගෙන් වෙන හින්දා අපිට ඕක වෙන් කරන්න බැහැ. ඒකට තේරුම් ගන්න ඕන එක මොහොතක එක විඥානයක් විතරයි. ඒ කියන්නේ හරියටම දකින මොහොත වෙනකොට චක්කු විඥානේ පහළ වෙනකොට සෝත විඥානේ නැහැ. කණෙන් සද්ද අහන විඥානේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ බලන විඥානේ, ගාහන විඥානේ කියන එක නැහැ. ජීවා විඥානේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥානේ තියෙන එක. දෙයක් දකින්න වෙලාවට අනිත් ටික අප්‍රිය. එහෙනම් නැත්නම් සද්දේහන ක්ෂණේ ගත්තොත් දකින්නේ නැහැ. ගඳ සුවඳ බලන්නේ නැහැ, රස බලන්නේ නැහැ, ස්පර්ශ ගන්න නැහැ. හරි? පැහැදිලිද ඒක? මේ නැත්නම් ගඳ සුවඳ දැනෙන මොහොත තියෙනකොට ගාන විඥානේ ඉපදිලා අනිත් විඥාන ටික නැහැ. දැන් ආයතන ටිකත් ඔය වගේ නේද? චක්කු විඤ්ඤාණේ තියෙන මොහොතේ නේද ඇහැ ඉපදිලා තියෙන්නේ? චක්කු විඤ්ඤාණේ නැති වෙලාවක ඇහැ ඉපදිලාද? අනේ චක්කු විඤ්ඤාණේ නම් දැන් පහළ වෙලා තියෙන්නේ ඇහක් තියෙනවා. කන තියෙනවද? නැහැ. සෝත විඤ්ඤාණේ ඉපදිලා නැහැ. ඇහැ වගේම තමයි කන තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ සද්ද ඇහෙන හින්දා. නේද? ඇසීම වෙන්නේ නැත්නම් කනක් තියනවා කියන එකට තේරුමක් නැහැ. කනක් ඉපදිලා නැහැ. සෝතායතන ඉපදිලා නැහැ. නේද? නේද? චක්කු විඥාණය තියෙන මොහොතේදී ඇහැ ඉපදිලා අනිත් ආයතන ඉපදිලා නැහැ. ඊළඟ මොහොතේ සද්දයක් අහනවා නම් ඔන්න කන උපදිනවා. සෝතායතන උපදිනවා. චක්කායතනෙට මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙනවා. ඉපදිලා තිබුණ චක්කායතනෙ නිරුද්ධ වෙලාමයි, කියන්නේ චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි සෝත විඥානේ හටගන්නේ. සෝත විඥානේ නිකන් හටගන්න බෑ කණක් නැතුව. ඒර කණක් උපදිනවා. ඒක ඉපදුණා අනිත් ඒවා දැන් නිරුද්ධ. නේද?
ඔබ වෙන වෙනම ලඟින් තමයි භාවනා කරන්නේ.
මොනවා කරලා හරි ඔබ වෙන වෙනම දකින්න පුළුවන්. තව භාවනා කියලා නම දාන්න නැත්තම් නුවණින් බලනවා විදර්ශනය කරනවා කියන්නේ ඒක. සාමාන්‍ය දැක්මයි විශේෂයෙන් දැක්මයි දෙක. විදර්ශනය. ඔකට තමයි ධර්මයේ දැන් ඇහුවේ. නේද? ඇහුව පළියටම අපි පිළිගන්නේ අපේ දැක්ම නෙවෙයි තමයි. වෙන්න පුළුවන් කියනවා මිස ඒක එහෙමමයි කියලා නැහැ නේ තාම. තමන්ගේ දැක්මක් උන්නේ නැහැ. නේද? දැන් ඔබ නුවණින් විමසන්න.
ඒක ප්‍රත්‍යක්ෂය අවබෝධ කරගන්න.
ප්‍රත්‍යක්ෂය. තමන්ගේ දැක්මක් වෙන්න ඕනේ. ඒක තමයි ඥානං පස්සන් වෙන්නේ. ඥානං කියන එක තමයි ධර්මයේ අහලා ගන්න දැනගන්න. දැනගත්තට දැක්කේ නැහැ දා. දැක්ම වෙන්න නම් තව ඕක ටිකක් තව මෙනෙහි කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, තර්ක කරන්න ඕන. ඇයි මෙහෙම වෙන්න බැරිද? වෙන විදියක් වෙන්න බැරිද? නේද? හිතේ එනවනේ එක එක අදහස්. ඒකට උත්තර ටික හොයා ගන්න ඕනේ. ඒකට තමයි පස්සන් වෙන්නේ. අනිත් පැත්තට ප්‍රශ්නේ එනවා. මොම් කිව්වට මෙහෙම වෙන්න බැයිද? ඇහි ඇත්ත ඇති ඇති ඔය කිව්වේ තාබුත කොට ඇහි ඇත්ත ඇති ඇති කියන්නේ මේ ඇහැ දකින මොහොතේ පෙර ඊට කලින් තිබිලා නෙවෙයි දකින මොහොතේ හටගත්තේ ආයේ ඊළඟ ක්ෂණේ වෙනකොට ඒ හටගත් එක නිරුද්ධයි දෙකයිල්ල අපකරි තුවායක් කරගෙන පැහැදිලිද? දැන් ඕක පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරලා කරලා තේරුම් ගන්න. ඔබල ඉතින් පැහැදිලි වෙන්නේ නැහැ ඔය කිව්වට. මම මට නම් තේරුම් ගන්න සෑහෙන සටනක් කරන්න උනා තාමත්. තාමත් උත්සාහ කරනවා.
දැන් පැහැදිලි.
පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දකින ක්ෂණේ චක්කු විඥානේ පහළ වෙනකොට තමයි ඒක තියෙන්නේ. ඒ අවබෝධය හරියටම ක්ලියර් වෙනවා. ආයෙ සැකයක් නැතු. ඒක තමයි ආයතනේ පිළිසිඳ දකින්නවා. ඒක ඒ ආයතනයකට ඇහැට ඔබ තේරුම් ගත්තොත් ඊළඟට මේන කනටත් ඒකම මේ සිද්ධියම. ආ විඥාණයෙන්ම හිතන්න පුළුවන් නේද? විඥානේ තියෙනකොටනේ ඒ ආයතනේදී විඥානයක් තියෙනකොට ඒකට අදාළ ආයතනෙ තියෙනවා. අනිත් ආයතන ටික නැහැ. හරි තව විඥානයක් පහළ වෙනකොට ඒකට අදාළ ආයතනෙ තියෙනවා. අනිත් විඥාන නැහැ, අනිත් ආයතන නැහැ. ඒකට ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පේනවද එහෙම එක? නුවණට පොඩ්ඩක් හිතාගන්න. ඔක තේරුම් යනකොට ඔන්න ටික ටික හරි දැක්මයි නෝ. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියන දැනින් පටන් ගත්තා. ඊළඟට අපි බලනවා ඇහි සමුදය මොකද්ද? සත්ංගමේ මොකද්ද? සමුදය කියන්නේ හටගන්න හේතුව, සත්ංගමේ කියන්නේ සමුදය නැත්තම් හටගෙන නැහැ. ඒක වෙනකොට සම්මා දිට්ඨිය තමයි එන්නේ. එනවාද සම්මා දිට්ඨිය කියන එක? සම්මා දිට්ඨිය කියන එක ලේසිත් නෑ, අමාරුත් නෑ. ඒ කියන්නේ ගන්න බැරි දෙයක්වත් නෙවෙයි. නුවණ තියෙන කෙනාට, නුවණින් අහන කෙනාට
නිතරම ධර්මය අහන්න ඕන මොකද?
ඔව්. ආයේ ආයේ ඇහෙන්න ඕන. මොකද ඔබේ අනිත් පැත්තමනේ අපි පුරුදු කරලා
තියෙන්නේ.
ඔව්. මේ අපේ තියෙන දෘෂ්ටිය කැඩෙනකම්ම ඔක ආයේ ආයේ හිතට පෙන්වන්න ඕන. ඇහැ තියෙන එකක් වගේ පෙන්වුනට නෑ. ඔක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. හටගෙන නිරුද්ධ වෙන දෙයක්. දැකීමේ සිද්ධියදී හට ගන්නවා. දැකීමේ සිද්ධිය නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඇසීමේ සිද්ධිය වෙනකොට කනක් හට ගන්නවා. ඒක ඉවර වෙනකොට ඒක අනේ ඉවරයි. නිරුද්ධ. හරි. අන්නෝක දකින්න පුරුදු වෙන එක විදර්ශනා ඥානයක්. අපිට කියන උදේවය ඥානය කියලා. උදයබ්බේ ඥානය. හට ගැනීමයි නිරුද්ධ වීමයි. ඒක සම්මා දිට්ඨිය එක්ක මෙනෙහි කරනකොට පේන්න ගන්නවා.
සිතගෙන බලන ගැනු
සිතගෙන බලන ගැනු ඔව් දැන් මොකක් ගැන බැලුවත් අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නනේ බලන්නේ. සිත කියන එක දැන් සිත හය જાතියක් එනවනේ. එහෙනම් සානං චක්කු විඥාන සිත දකින්න හදන. කන නිසානං සෝත විඥාන ඉදව කරගෙන අහන්න හදන. නේද? කොහොම හෝම ආයතන හයට සිත හය જાතියක් එනවා. ප්‍රසිත දිහා බලනවා කියන එකම තමයි තව විදිහට කියන්නේ. මොන හිතක්ද පහළන්නේ? දකින්න හිතක්ද, අහන්න හිතක්ද? නේද? ගඳ සුවඳ බලන්න හිතක්ද, රසක් බලන්න හිතක්ද, ස්පර්ශයක් දැනෙන්න හිතක්ද? නැත්නම් හිතෙන්ම හිතපුද? ඔච්චරයි හිත ඇති වෙන්න පුළුවන් විදි හය. තව විදිහට කිව්වොත් තව හිත දිහා බලන්න තමයි උත්සාහ කරන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඇහැ දිහා බලන් ඉන්න. කෙනෙකුට කියන්න පුළුවන් නෑ හිත දිහා බලන් ඉන්න. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ නෑ මේ රූප දිහා බලන් ඉන්න. හෙයි. ඒ මොකක්ද කිව්වත් අන්තිමට එකම කරලා තියෙන්නේ. නේද? එකක ඇත්ත දැක්කොත් අනිත් එකත් ඇත්ත දකින්නවා වගේ එකක් වෙනවා. ඒකයි කියන්නේ මේ එකට ඇත්ත දැක්කොත් අනිත් එක තමන් බලෙන් කරන්න ඕන එකක් නෙමෙයි ඒක වැඩෙනවා. මේක දකින්නකොට. දැන් අපි හිතමු ඇහැ. දැන් ඔය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ සමුදයයි අත්තංගමයයි කියන්නේ ඔකටම දෙන තව වචනයක් තමයි අනිත්‍ය කියන්නේ. ඇහි අනිත්‍ය දකින්නවා කියන්නේ ඕක. හැබැයි අපි හිතුවත් නෑ නෑ මේ තිය ඇහත් කෙ තියන ඕක වෙනස් වෙනවා. එතකොට මේ වෙන කතාව. ඒක නෙමෙයි අනිත්‍ය. අනිත්‍ය දකින්න කෙනාට තියනවා කියන දෘෂ්ටියක් එන්න බැන්නේ. ඇත්ත කියන දෘෂ්ටිය කඩා ගන්න තමයි අනිත්‍ය වෙන්නේ කරන්නේ. නේද? දැන් නැති වෙන හැටි දකිනකොට ඇත්ත කියන දෘෂ්ටියට යන්නේ. දැන් හටගත්තු ඇහැ තියෙනවා නම් එහෙම සෝත විඥානේ පහළ වෙනකොටත් ඒ ඇහැ තියෙනවා නේද? නේද? ඒක නැති වෙලාමයි හත්තව එකක් හටගන්නේ. එතකොට ඒ හටගත්තු එක පවතින්න බෑ. ඒක එහෙමම නිරුද්ධ වෙනවා. නේද? නිරුද්ධ වුනේ නැත්නම් තව ඇහැ කොහොමත් හටගන්න බෑ. එහෙනම් ඉතින් අපිට 10000ක් කෝටියක් විතර පහළ වෙලා තියෙයි ඒව නිරුද්ධ වුනේ නැත්තම්. නේද? හටගන්න එක ඉතුරු වුණොත් එහෙනම්. එහෙම බැලුගත්ත හිතා ගන්න උළුව. එතකොට නිරුද්ධ වීම දකිනකොට ඇත කියන දෘෂ්ටියට යන්නේ. ඊළඟ හට ගන්න ස්වභාවය දකිනකොට නැහැයි කියන්නත් බෑ. නැහැක් නැහැම කියන්නත් බෑ. නේද? මේ ආයතන හැම නැහැ කියලා කියන්නත් බෑ. ඒ වුණත් තියනවා කියලා කියන්නත් බෑ. මේ හට ගන්න හේතු ටික යෙදিলা තියෙනකොට ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒ හේතු ටික ඉදිරිය නැති වෙලාවට, ඒ කියන්නේ විඥානේ හටගෙන නැති වෙලාවට අපිට ඒක ගැන කතා කරන්න බැහැ. ඉපදිලා නැහැ. නිරුද්ධයි. එහෙනම් තාත්තංගම. තේනවා දෙය වගේ. දෙය.
ඔබ මතකයට ඔබ දැන් මොකද කරන්නේ? දැන් දැක්කේ නැහැ නේද අපි? ඉතින් දැන් කිසිදියා මතකයට එනවද?
මතකෙට එන දෙයක් ගන්නකොට මොකක් හරි උදාහරණයක් ගෙදර ගැන මතක් වෙන්න පුළුවන්.
මම
අපි ඉන්නේ මෙතන ඉඳලා පේන්නේ
නැහැ. ඔව් මෙතන දැන්
පේන්නේ. ඒ රාමක මේක ආපු පාරේ පාඩේ ගා. මොකක් හරි කවුරු හරි ගියේ බැරි. නේද? මෙසේ හිවෙන්න පුළුවන්. දැන් හොයා ගන්න ඕන මොන ආයතනයේද වැඩ කරන්නේ? ආයතන හයෙන් තරව හිතක් පහළ වෙන්න බෑනේ.
මොන ආයතන?
මන ආයතන. මන ආයතනේ වැඩ කරලා තියෙන්නේ චක්කුත් නෙමෙයි, සෝතත් නෙමෙයි, ගහනත් නෙමෙයි නේද? ස්පර්ශෙත් නෙමෙයි, රසත් නෙමෙයි. මනසට දෙයක් අරමුණු වෙලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මන ධම්ම මනෝඤ්ඤය. මනසට අරමුණු වෙන්නේ ධම්ම කියන්නේ. හරි? ඒ දේ දැනගන්න මනෝවිඤ්ඤාණයක් පහළ වෙනවා. මනෝවිඤ්ඤාණය කියන්නේ මතක තියාගන්න කොයි මොහොතේද මනෝවිඤ්ඤාණය? අතීත දෙයක්ද වර්තමාන දෙයක්ද?
මනෝවිඤ්ඤාණය?
මනයි ධම්මයි මනෝවිඤ්ඤාණි. ධම්ම කියන්නේ සිහි වෙන දෙය. සිහි වෙන්නේ කොයි මොහොතේද? අතීතයට ගිහින්ද දැන්ද? විඥානය කියන එක හැම තිස්සෙම මතක තියාගන්න මේ මොහොතේ. නේද? පැහැදිලි නැද්ද ඒක? දැන් අපි මතක් කරි මතක් කරනවා කියුවට මතක් කරන්නේ කොයි වෙලාවෙද? මතක් කරපු එක දැනගන්නේ මනෝවිඤ්ඤාණය. මේ දැනගන්න ස්වභාවයට තමයි විඤ්ඤාණය කියන්නේ. හිත තියෙන්නේ මේ මතක් කරන හිත දැන් ඇති වෙන්නේ. මතක් කරන්නේ අතීත දෙයක් ගැන වෙන්න පුළුවන්. නේද මතක් කරන්නේ දැන්නේ? නේද? මනෝවිඤ්ඤාණය කියන එක මේ මොහොතේ. දැන් මොන විඤ්ඤාණය ගත්තත් මේ මොහොතේ මොකද? තමයි අර හිත දිහා බලලා ඉන්නේ. මේ මොහොතේ වෙන්නේ මොකද්ද? කොයි හිතද කොයි ආයතනින්ද හිත හැදුවේ? මනස මන ආයතනින් ගව කරගෙන නම් ඔය මනෝවිඤ්ඤාණය. ඒක මන ආයතනෙට අරමුණු වෙලා තියෙන එක තමයි අතීත සිද්ධිය. එහෙනම් අපි පාරදි දැක්ක කාර් එකක් හරි ගිය කෙනෙක් හරි දැන් මතක් කරනවා කියන්නේ. මතක් කරන්නේ මේ මොහොතේ. ඒකට මේ මොහොතේ හිතක් හැදෙන්නේ නේද? මනෝවිඤ්ඤාණය. මේ මන කියන එකට අරමුණේ ධම්ම කියන එක අතීත සිද්ධිය. අතීතේ හදපු
අතීත.
හන්දලා ඉතුරු කරගත්තු දෙය.
මේ මොහොතේ තමයි දකින්නේ.
මේ මොහොතේ සිහි කරගන්න මොකක් හරි ඉතුරු කරගෙන තියනවා නේ. සටහන. අතෑරීනේ. එතකොට අපි පාරේ එනකොට දැකලානේ ඒ සටහන ඔකට නමක් දෙනවා නිමිත්තදී. ඒ සිහි කරගන්න නිමිත්තක් හදාගත්තා නේද? ඉතුරු කරගත්තා. ඒ නිමිත්ත හැදුවේ කොහමද? ඒ වෙලාවේ මොන ආයතනෙද වැඩ කළේ? ඇහෙන් දැකුනේ දැක්කේ. නේද? එතකොට ඒ පාරෙද්දී වෙලා තියෙන්නේ ඇහැට රූපයක් අරමුණු වෙලා චක්කු විඥානයක් පහළවෙද? නේද? දැන් මේ මොහොතේ දැකීමක් සිද්ධ වුණා හින්දානේ දැන් මතක් කරගන්න පුළුවන්. නේද? එතකොට මේ මොහොතේ පහළ වුණ චක්කු විඤ්ඤාණි දැන් තියෙනවද? චක්කු විඤ්ඤාණි දැන් තියෙන්න බෑ. ඒක නිරුද්ධ වෙන්න
බැද වෙන්න. නැත්තම්
එතකොට මේ මොහොත ඒ දකින්න හදපු ඇහ දැන් තියෙන්න පුළුවන්ද? නෑ. ඒකත් නිරුත්තරයි. ඒ මොහොතේ දැකපු රූපේ දැන් තියෙන්න පුළුවන්ද?
නෑ.
මේ ටික සැකයි නේ. තාම
තියෙනවා.
මතකේ තියෙනවා. ඇත්ත එතන. ඔය
තැන තියෙන්න පුළුවන්.
එහෙම තියෙන්න අවශ්‍ය නෑ. නේද? ගේ බාහිරේ තියෙන්න අවශ්‍ය නෑ. නිරුද්ධ. හරි. ඒ වුණාට අපි දැන් මතක් කරනකොට අරක තියනවා වගේ අපිට පේනවා. දැන් ඇහෙන් දකිනවා වගේ දැන් ඔය හිතට පේනවා නේද? දැන් ඇහෙන් දකින්න ඒ රූපේ මෙතන නැහැනේ. හැබැයි අපි රූපෙට අදාළ සටහනක් ඉතුරු කරගෙන තියෙනවා. ඔක තමයි මේ නිමිත්ත කියන්නේ. මේ නිමිත්ත තමයි මන ආයතනෙට ධම්ම වෙන්නේ. ධම්ම ආරම්භණය වෙන්නේ. හරි. එතකොට බලන්න දැන් ඒ වෙලාවේ ඇහැ ක්‍රියා කරලා තියෙනවා. නේද? ඇහෙන් රූපයක් දැකලා තියෙනවා. චක්කු විඥානේ පහළ වෙලා ඇහැකුත් පහළ වෙලා ඉතින් රූපයක් දැනගෙන. ඒ දැනගත්තු හිත ඒ වෙලාවෙම හරිනම් නිරුද්ධයි. හරි. ඒ වුණාට අපි මොනවද දෙයක් ඉතුරු කරන්නේ? නිමිත්තක්. එතකොට ඔන්න පෙන්නනවා බුදුහාමුදුරුවෝ මේ සසර යන සත්වයේ ස්වභාවය ඕකයි කියේ. ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූප දැකලා නිමිත්තක් ගාහි හෝති. නිමිති හදාගන්නවා. නිමිති ඉතුරු කරගන්නවා. රහතන් වහන්සේලා චක්කුණා රූපං දිස්ස න නිමිත්තක් ගාහි හොති. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. නිමිති හදන්නේ නැහැ. මොකද එතන ඇත්ත ඇති හැටි දකිනවා. අර නුවණයි දෙනවනේ සම්මාදිට්ඨිය. එතන මේක පෙර නොකිරීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ. දැන් අපිට නිරුද්ධ වුණා කියලා දැක්මක් නැහැ. අපි ඒක ඉතුරු කරගෙන එතකොට පෙර අවිද්‍යාවෙන් ඇහැ පාවිච්චි කරලා ඉතුරු කරගත්තු දෙයක් මේ මොහොතේ සිහි කරන්න පුළුවන්. එතන ධම්මාරම්මණයක් හදලා තියෙනවා. ඒ හදපු දෙයම නේද දැන් අපි අනිත්‍ය වෙලා නැහැ නේද ඒක? ඉතුරු වෙලා නේද? නිට්ටය කරලා ඒක අනිත්‍ය වුණා නම් ඉතුරු වෙන්න බෑ. ප්‍රත්‍යක්මක් දීලා. නිත්‍ය කරලා. එතකොට ඔය දැන් මතක් කරගන්නේ මොකක් හරි රූපයක් ගැන නේද? හිතේ ඉතුරු වුණාද සිහි වෙන්නේ නිකන් කවුරු හරි කෙනෙක්, කාර් එකක්, ගෙයක් මොකක් හරි දැක්ක ලෝකේ තියෙන රූපයක් නේද? ඔය දැන් මතක් කරන්නේ මොකද්ද කියලා ඇහුවොත් විස්තර කරයි නේද? රූපයක් ගැන. රූපයක් කියනකොට අදහස් වෙන්නේ මොකද්ද? නිකන්. හා? සබ්දය දැන් අපි දැක්ක එක ගන්නකො. දැන් දැක්ක එකනේ මතක් කරගන්නේ. ඒක එතකොට රූපය ලෝකෙටයි කියන්නේ. රූපයක් කියනකොට මොන ගතිගුණද ඒක කියන්නේ? සතර මහා රූපය කියන්නේ අපි ගිහින් ඇල්ලුවොත් අල්ලන්න පුළුවන් නේද? බාහිරේ තියෙන පවතින. දැන් ඒ රූපය දකින්න විතරක්ද පුළුවන්? අපි විශ්වාස කරන්නේ නැහැ. නෑ නේද? ඊට වඩා ගතිගුණ ටිකක් ඔගේ තියෙනවා නේද? අල්ලන්න පුළුවන්. සමහර විට ගඳක් සුවඳක් තියෙනා නම් එහෙම පුළුවන්. සද්දේ ලස්සන. ඒ කියන්නේ දකින්න පුළුවන්. අහන්න පුළුවන්. ගඳ සුවඳ බලන්න පුළුවන්. හරි රස බලන්න පුළුවන්. කෑමක් නම් දැක්කේ මගේ නේද? රස බලන්න අල්ලන්න පුළුවන්. දැන් අපි විශ්වාස කරන්නේ මේ රූපේ අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් කියලා. මේක හදාගෙන තියෙන එහෙන් දැකලා විතරයි. ඒ වුණාට හදපු රූපේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්. ඒ හතර තියෙන්නේ ඇත්තටම පංච උපාදානස්කන්ධය. මේක තමයි මට පෙන්වන්න ඕන. ඔය ඉතුරු කරගෙන තියෙන්නේ නුවණින් බැලුවොත් මේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප තියෙනවා, ඒක වේදනා ගතියක් තියෙනවා, සංඥා ගතියක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානය. දැන් ඒ වෙලාවේ හටගත්තු ඒ පහ අපි අනිත්‍ය කරලා නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දැකලා නැහැ. ඒක අනිත්‍ය වෙලා ඒ වුණාට අපිට ඒක ඉතුරු වෙලා. ඒ පංච උපාදානස්කන්ධ. ඒකම අරමුණක් කරගෙන දැන් ආයේ ආයේ අපිට හිත හදන්න පුළුවන්. තව තව පංච උපාදානස්කන්ධ හදන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ආයතින් පංච උපාදානස්කන්ධ. උපචයං ගච්ඡ තිරස්කර කර යන. හැමතිස්සෙම මොකක් වුණොත්ද ආයතනේ ඒකේ අරමුණේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අජානං අපස්සං යථා භූතං. එතකොට ආයෙ ආයෙ පංච උපාදානස්කන්ධ රස කරනවා ඒකම අල්ලගෙන. ආයෙත් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. ඔන්නෝක තමයි සසරේ යන කෙනාගේ හැටි. ලෝකෙට අහුුණ කෙනාගේ හැටි. ලෝකෙන් එතර වෙන දැක්ම තියෙන කෙනාට ඕක වෙන්නේ නැහැ. ලෝකෙන් එතර වෙන දැක්ම කියන්නේ අරකේ ඇත්ත ඇති හැටි දකින. ඥානං පස්සං යථාභූතං. එතකොට අර ඒක දැකීම මාත්‍රයක් විතරයි. දැක්ක දේ අපිට අල්ලන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. දැක්කනම් ඕනනම් ආයේ දකින්න පුළුවන් මිස. ඒකේ රස බලන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. ගඳ සුවඳ බලන්න පුළුවන්. බැහැ. ඒ කියන්නේ දැකීම කියන එක ඇහැට කරන්න පුළුවන්. වර්ණ ඡායාවක් ගන්න එක විතරයි. නේද? ඇහැට පුළුවන් ද ඕක කොච්චර රස්නේද කියලා බලන්න. ඕක කොච්චර තදයිද මෙලෙක්ද කියලා බලන්න. ඒ කියන්නේ අතින් අත්දකින්න ඒවා ඇහැට බැහැ. නේද? ඇහැට පුළුවන් එකම දේ ඡායා මාත්‍රයක් දකින්න එක විතරයි. ඒ කියන්නේ අර වතුරේ තියුණ ඡායාවක් මතක් කරගන්නකොට. ඒක දැන් ඇහැට දකින්න පුළුවන්. අතින් අල්ලන්න පුළුවන්. වතුරේ ඡායාවක් වැටිලා තියෙනවා. ගහක් හරිම හොකරයි. අපි ගිහින් ගහ අල්ලන්න කියලා ඇල්ලුවත් අහු වෙනවද? නෑ. නෑ. ඒක ඡායා මාත්‍රයක් විතරයි. ඒකේ අපිට ගඳක් සුවඳක් බලන්න පුළුවන්. බෑ. ඒකේ රසක් බලන්න පුළුවන්. බෑ. නේද? අනිත් ආයතන වලින් අත්දකින්න බෑ නේද? අත්දකින්නවා නම් පුළුවන්. ආයේ උන් නම් එහෙන් ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඊට අමතරව ඒක කණෙන් අත්දකින්නත් බෑ, නාසෙන් අත්දකින්නත් බෑ, දිවෙන් බෑ, කයින් බෑ. දැකීම මාත්‍රේ පමණයි. දැකීම මාත්‍රෙන් එහාට ගිහින් අපි දෙයක් හැදුවොත්, රූපයක් හැදුවොත්, ආයේ රූපය අල්ලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන් නේද? පේනවා. දැකීමට අමතරව ලෝකෙට ඇති දෙයක් හැදුවොත් අපි විශ්වාස කරනවා ඒක ආයේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කියලා. හරි. එතකොට ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වුණා. එහෙම නැත්නම් දුක සකස් කළා. පංච උපාදානස්කන්ධය සකස් කළා දුක. දැකීම දැකීම මාත්‍රයක් විතරයි වුණා නම් අර වතුරේ තියෙන ඡායාවක් දැක්කා වගේ. නේද? ඡායාවක් දැක්කා. ඡායා මාත්‍රයක් වතුරේ තියෙන ප්‍රතිබිම්බයක්. එහෙන් කරන්න පුළුවන් ඡායාවක් දකින්න එක විතරයි. ඡායා මාත්‍රයක් දකින්න එක විතරයි. කියන්නේ දැකීම මාත්‍රයක් විතරයි. එතනින් එහාට දැක්ක දෙයක් පණවන්න බැ ඇත්ත ඇතිහැටි දැක්කා. සම්මාදිට්ඨිය තියෙනවා. දැක්කට වෙලා තියෙන්නේ දැකලා දේවල් පණවනවා. දැකපු දේ. මොකද දකින දේ අපි විශ්වාස කරනවා අල්ලන්නත් පුළුවන්. එහෙම නේද දැන් ඉන්නේ. මොකක් හරි දැක්කොත් අපි දෘෂ්ටිගත වෙලා තියෙනවා ඔය දකින දේ අල්ලන්න පුළුවන් කියලා. මේක දෘෂ්ටියක් කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. නේද? දැන් මේ කෝප්පේ පේනවා. අපි දකින කෝප්පෙම අල්ලනවා කියලා නේ හිතන්. නේද? දකින දේම අල්ලනවා. එතන වැරද්දක් තියනවාද?
තියෙනවා.
තියනවා කියලා පේනවා නම් ඔන්න පොඩ්ඩක් සම්මාදිට්ඨිය තියෙනවා. සාමාන්‍ය ලෝකේ කෙනාට හිතෙන්නේ නැහැ මොකද්ද ඔක තියෙන වැරද්ද. දැකපු කෝප්පේම නෙල්ලි. ඈ? දැන් ඔන්න ඔකට තමයි ඇහැ පිරිසිඳ දකින්න කියන්නේ. ඇහැ කියන එක ගැන දැනට විශ්වාස කරන මට්ටම නෙමෙයි. ඇහි හැකියාව හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඇහැ කියන එකට තියෙන හැකියාව මොකද්ද? පෙනීමක් සිද්ධ කරන එක විතරයි. නේද? දැන් ඇහැ කියන එකට හැකියාවක් තියෙනවද ඇසීම කරන්න? ගඳ සුවඳ දකින්න. නේද? වෙන ආයතනකින් කරන එකක් ඇහැට පුළුවන්ද? බෑ නේද? ඒක පැහැදිලිනේ. ඒතර ඒ වගේ දැන් අනිත් ආයතනයකට කන ගත්තොත් කනට පුළුවන් ඇසීම සිද්ධ කරන්න නේද? කනට පුළුවන් ද දැකීම කරන්න? ගඳ සුවඳ බැලීම, රස බැලීම, ස්පර්ශ කිරීම මොකද? ඒ ආයතනේ කරන එක විතරමයි ඒ ආයතනට පුළුවන්. අනිත් ආයතන කරන දේවල් කරන්න බෑ. නේද? නාසයත් ඒ වගේ නේද? ගඳ සුවඳ බලනවට අමතරව කිසිම දෙයක් ඒකට කරන්න බෑ. ඇහෙන් කරන වැඩේ කරන්න පුළුවන් ද නාසයට? බෑ. කනෙන් කරන වැඩේ කරන්න පුළුවන් ද නාසයට? බෑ. දිව ගත්තොත් දිවට පුළුවන් රස විඳින්න විතරයි නේද? දිවට පුළුවන් ද ඇහෙන් කරන වැඩේ කරන්න? දකින්න පුළුවන්? බෑ. සද්ද අහන්න පුළුවන් ද දිවට? බෑ. ගඳ සුවඳ බලන්න පුළුවන් ද? බෑ. ස්පර්ශ ගන්න පුළුවන් ද? ජීව ආයතනෙට බෑ. ජීව ආයතනෙ පුළුවන් රස ගන්න විතරයි. අපි ස්පර්ශ දැනෙනවා කියන්නේ කාය ආයතන. කාය ආයතනෙ ගත්තොත් අගෙන මේ සම අපි අල්ලලා එහෙම දිවෙත් තියෙනවා, ඇහෙත් තියෙනවා, කනෙත් තියෙනවා, හැම තැනම තියෙනවා එනට ඒක. ඒ ආයතන නෙමෙයි, ඒකට කියන්නේ කාය ආයතන නේද? අපි ඇහැ ඇල්ලුවොත් එහෙම දැනෙනවනේ. ඒ දැනීම ඉන්නේ කාය ආයතන. ස්පර්ශ ගැනීම හැකියාව විතරයි කාය ආයතන. කාය ආයතනෙට පුළුවන් ද දකින්න? බැ. කාය ආයතනෙට පුළුවන් ද ශබ්ද අහන්න? බැ. නේද? දැන් දකින්න පුළුවන් වුණා නම් එහෙනම් මේ අත දාලා අතෙන් බලන්න පුළුවන්. කාය ආයතනෙ මෙතින් මේ ඇඟිලිවලට පේන්න ඕන එහෙනම්. එහෙම පේන්නේ නැහැ. කාය ආයතනෙට පුළුවන් අත තේරුම් ගන්න. ස්පර්ශ ගැනීමේ හැකියාව විතරයි. ස්පර්ශ කියන්නේ අපිට තද ගතියක් දැනෙන්න පුළුවන්. රසණයක් සීතලක් දැනෙන්න පුළුවන් නේද? ඔය වගේ දේවල් නේ ස්පර්ශයෙන් එන්නේ. ඒ ස්පර්ශයට පුළුවන් ද පාට දකින්න? බැ. සද්ද අහන්න පුළුවන්ද? බැ. ගඳ සුවඳ බලන්න පුළුවන්ද? බැ. රස බලන්න පුළුවන්ද? බැ. එහෙනම් අනිත් ආයතන හතරෙන් කරන වැඩ කරන්න බෑ කාය ආයතන. මේ දැන් ඔය ආයතන පහම ඔන්න ඔය විදිහට ඇහ කන නාසය දිව ශරීරය කියන පහ පැහැදිලිද? ඒ ආයතනෙන් කරන වැඩේ විතරයි ඒකට කරන්න පුළුවන්, වෙන ආයතනකින් කරන වැඩේ කරන්න බෑ කියන එක. ඈ බැරි වෙලා පුළුවන් වුණා නම් ඉතින් අපිට ඒ ආයතනයක් තිබුණා නෑ ඉතින්. ඇහක් විතරක් තිබුණා නෑ ඉතින් කනක් ඕනේ නෑ එහෙනම් පුළුවන් නම් සද්දාන්න නේද? දැන් එහෙම බෑ නේද? අපිට ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් කරන වැඩේ නාසයෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් කරන වැඩේ දිවෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් කරන වැඩේ කාය ආයතනෙන් කියන්නේ අතින් කරන්න පුළුවන්ද? ඇහෙන් කරන වැඩේ අතින් කරන්න පුළුවන්ද? හරිනම් බැරි වෙන්න ඕන නේද? එහෙනම් දැකපු කෝප් එක කොහමද අල්ලන්නේ?
ගැටුම්
තත්ත්වය අයින් වෙලා ඉස්සපස් වෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ හින්දක පුතේ බලනවා කියලා. ඒක කරන්න බැරි වෙන්න ඕන නේද? දැන් අපේ මුලාව හින්දා අපිට තේරෙන්නේ නැහැ. අපි පේනවාද මේ ආයතන වෙන් කර ගන්නම ඕන. ආයතනේ හැකියාව අඳුර ගන්න. එතකට තමයි තේරෙන්නේ ඇහෙන් දකින්න දේ අල්ලන්න බෑ කියලා. අල්ලන දේ ඇහෙන් දකින්නත් බැහැ. මොකද ඇල්ලුවොත් අහුවෙන්නේ වර්ණ නෙවෙයි. පදගතිය අහුවෙයි, රසනේ සීතල අහුවෙයි. නේද? එතකොට ඇහෙන් පුළුවන් ද ඒව ගන්න? බෑ. ඇහෙන් කරන්නේ වර්ණ දැනගන්න එක. ඔව් වැඩ දෙකක් කරන්නේ ආයතන දෙක. නේද?
මන
ආයතනේ හවුලෙච්ච සරලද ගැටලුව එක. මන ආයතනෙන් තමයි
අපිව
මුලා කරන්නේ. ඒ ඒ මුලා කරන්නේ මොකද දන්නවද? දැන් ආයතනේ රැවටිලා අර නිමිත්ත හදනවනේ. ඒ නිමිත්ත වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කියලා මන ආයතනේ අපිව ප්‍රවට්ටනවා. කියන විඥානේ අපිව මුලා කරනවා. හරි. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා විඥාණයට නම් අහුවෙන්න එපා, විඥාණය මායාකාරී. මායූපමංච විඥාණං කියලා කියනවා. විඥානේ මායාකාරයි. එයා කියන ඒවා විශ්වාස කළොත් රැවටෙනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. අපේ විඥානේ තමයි කිව්වේ මේ ඔය දකින්න දේ අල්ලන්නත් පුළුවන්. ඇයි? දැකලා නිමිත්තක් හැදුවා. ඒ හදපු දේ රූපමය හැඟීම. ඒ කියන්නේ අනිත් ඕල ආයතනකින් ඕකක් දකින්න පුළුවන්. දැන් අපි හදාගත්තු නිමිත්ත අපිට ඕන ආයතනකින් අත්දකින්න පුළුවන්. එහෙම විශ්වාස කරනවා අපි. හරි. දැන් ඔබ තේරුම් ගන්න මේ හිතෙන් කරන මුලාවක්. කියන්නේ එහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා අපි විශ්වාස කළාට ඒක වෙන්න බැරි වෙනවා. නැත්නම් ඇහක් තියෙන්න ඕනේ නේ, අත විතරක් තිබුණාම ඇති. එහෙන් දකින දේ අතින් කරන්න පුළුවන් නේද? දැන් හිතන්න ඇස් අඳ වෙලා තිබුණා නම් අපිට ওই දේ කරන්න පුළුවන් වෙයිද? කවදාවත් ඇහැ නොපෙනුණා නම් අපි පාට කියන දේ අපේ ලෝකෙින් නැති වෙනවා. වර්ණ නේද? ස්පර්ශ ගැනීම හැකියාව නැති වුණා නම් ඇහැ වැඩ කරලා ආය ස්පර්ශෙන් දැනගන්න ස්වභාව ටික නැති වුණා නම් තද ගතිය, මෙලෙග් ගතිය, පිච්චෙන ගතිය, රස්නේ ගතිය, සීතල ගතිය ඒවා මොකක්ද? නේද? ඒවා දැනෙන්නේ කාය ආයතනෙද? නේද? තවක හොඳක් නුවණින් මෙනෙහි කරන්න ඕන. මොකද අපේ පුරුදු බලවත් හින්දා අපිට ඔක වෙන් කරන්න දෙන්නේ නැහැ. ඒ තරම් මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. එහෙන් දැකින දෙයමයි අල්ලන්න පුළුවන් කියලාමයි හිතෙන්නේ. අපි තේරුම් ගන්න එක ආයතනකින් කරන වැඩේ කවදාවත් වෙන ආයතනකින් කරන්න බෑ. ওই විඥාණය තමයි අපිව මුලා කරන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ විඥාණය ආයතනෙන් ආයතනට ගෙනියන්න බෑ, සම්බන්ධ කරන්න බෑ. අර සාති කියලා භික්ෂුවක් ඒ කාලේ කියනවා මේ මෙරිලා උපදින්නේ එකම විඥාණි කියලා. එතනින් එහාට යන්නේ අර බුදුහාමුදුරු ගෙන්නලා අහනවා ඒ ඇත්තද මෙහෙම මතයක් කියන්නේ කියලා. ඔව් කියනවා. එතකොට කියනවා මෝග පුරුෂේ. ඒ කියන්නේ මෝඩයා. මම ওই ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් තියා ආයතනෙන් ආයතනට යන විඥානයක්වත් පණවන්නේ නැහැ. කියන්නේ නැහැ. මේ ජීවිතෙන් අනිත් ජීවිතයට යන විඥානයක් තියා ආයතනකින් ආයතනයකට යන විඥානයක් ගැනවත් කියන්නේ නැහැ. එහෙමවත් යන්නේ නැහැ විඤ්ඤාණය. ඒ කියන්නේ ඇහෙන් කනට යන විඤ්ඤාණය, ඇහෙන් අතට යන, කාය ආයතනයට යන විඤ්ඤාණය. එහෙම එකක්වත් පණවන්නේ නැහැ කියලා කියන්නේ මේ ධර්මයේ. හරි. ඒකට අන්නේ මේ වගේ දෙයක් සම්මාදිට්ඨියේදී දකින්න පුළුවන්. ඒ
කියන්නේ
ඥානේ නැතිද? නැති නෙමෙයි. ඉතින් ඒක හටගෙන නිරුත් එක. හේතුපත් නැත්තම් පටිච්ච සමුප්පන්න විඥානේ හට ගන්න හේතු ටික ඉදුණින්ද හටගත්තා හේතු ටික නැති වෙනවා නේද? ඒකයි ඉතුරු වෙලා තව එකකට සම්බන්ධ කරන්න බෑ. හැබැයි අපේ සම්බන්ධ කරන මුලාව නිසා ඒ නිසා තමයි සංසාරය යන්නේ. ආය ආය ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ ওই සම්බන්ධ කිරීම. ඒක මුලාවෙන් කරන දෙයක්. ඔය මුලාව කඩාගත්තු දවසට එහෙන සම්බන්ධ කිරීමක් නෑ, ආයෝපතක් නෑ. ඔබේ පැති හැටියට දැක්ක දවසට. ඒකයි කියන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න. සලායතනෙ පිරිසිඳ දකින්න. සලායතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නෑ කියලා කියනවා. සලායතනෙ හරියටම දකින්න. ඒක දකින්න නම් ධර්මයේ අහන්න ඕන නුවණින් මෙනෙහි කරන්න. ඥාන පස්සක්. දැන් ඔක ටිකක් නුවණින් බලනකොට පේනව නේද? මේ වගේ දෙයක් කියලා. අපි මේ රැවටිලා කරන දෙයක තමයි මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. ඒකට ලෝකෝත්තර ලෝකේ ඉක්මවා ගිය දැක්මකුත් තියෙනවා. ලෝකෙට අහු වෙන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. ඒක නුවණින් දැක්කොත් සම්මා දිට්ඨිය තුලින් තමයි ඒක එන්නේ. කියන්නේ හේ ඇත්ත ඇදිහෙටි දැක්කොත් ඇහැ කියන එක ඇහැට පුළුවන් දැකීම විතරයි පළවෙනි දේ. ඊළඟට ඒ දැකීම සිද්ධ වෙන මොහොතේ විතරයි ඇහැ එකදිලා තියෙන්නේ. ඊට කලින් තිබිලත් නැහැ. ඊට පස්සෙත් නෑ. ඒ වෙලාවේ හේතු යදෙන හින්දා ඒක හටගෙන. ඒ මොහොතම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ හේතු යදෙන හින්දා ඒක විද්‍යමාන වෙනවා. හේතු යදෙන නැති වෙනකොට නෑ. පේන්නේ. දැන් ඇහැක් විද්‍යමාන වෙන්න හේතු තමයි දැකීම. ඉස්සෙල්ලා තිබි. පේන හින්දානේ ඇහැක් තියලා කියලා දැන්. ඒ කියන්නේ දැනගත්තා කියන්නේ විද්‍යමාන වෙනවා. හරි. ඒ කියන්නේ ඇහැකට අපි ධර්මෙන් දැන නම තමයි පටිච්ච සමුප්පන්න වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් පටිච්ච සමුප්පන්න විද්‍යමාන. හේතු යෙදෙන හින්දා විද්‍යමාන. හේතු යෙදෙන්නේ නැතිකොට විද්‍යමාන නැහැ. එනීම තියෙනකොට ඇහැ තියෙනවා කියන එක මොන පරිච්ඡ සම්පන්න වෙලා. ඒ කියන්නේ විද්‍යමාන. අල්ලන්න පුළුවන් ඇහැක් තියෙනා නෙමෙයි. හිතට නිකන් දැනගන්න පුළුවන් ඇහැක් තියෙනවා. ඒක විද්‍යමාන කියන්නේ පරිච්ඡ. දැන් අපි ඕක දාගන්නව නෑ නෑ. අල්ලන්න පුළුවන් මේ ෆිසිකලි තියෙන ඇහැක් තියෙනවා කියලා. මොකද එහෙම තිබුණොත් ඒක නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන්නෙත් නෑ. ඒක පෙර නොතිබී හටගෙනත් නෙමෙයි, කලිනුත් තිබිලානේ. ඒකට තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පන්න කියනකොට ඒක තිබුණා කියලා කතාවකුත් නෑ, නැහැයි කියලා කතාවකුත් නෑ. ඒ හේතුය දෙනකොට විද්‍යමානයි පටිච්ච සමුප්පන්න. ඒතර මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවේ හැම රූපෙටම අයිති ලෝකෙට අයිති ඕන රූපයක් ගැන කතා කළා. දැන් කියන්නේ රූපයක්, කන කියන්නේ රූපයක්, වේදී තියනවා කියන්නේ රූප. ඔය හැම රූපයකටම පොදුයි මේ මොනවායි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒක ඥානං පස්සන් යථාභූතං කියන්නේ ඒ පටිච්ච සමුප්පන්න බව දකිනවා. ඒක ඇහැ ගැන දකින්න පුළුවන්, ඇහැට අරමුණේ රූප ගැන දකින්න පුළුවන්. දකින්න ඕන මේවා හේතු යෙදෙන හින්දා හටගෙන විද්‍යමාන වෙලා. ඊට කලින් තිබිලත් නැහැ, ඊට පස්සේ ඒ ගැන කතා කරන්නත් බෑ. පටිච්ච සමුප්පන්න. උපදීන ස්වභාවයක් දකිනවා, නිරුද්ධ වෙන ස්වභාවයක් දකිනවා. සමුදයයි අත්තංගමයයි දකිනවා. ඔන්න ඕක දකින එක දකිමින් ඉන්න කෙනාට කියනවා අනිච්ච සංඥාව වඩනවා. අනිච්ච සංඥාව වඩන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕන මොකක්ද කියලා. ඒක අහලා දන්න කෙනාට තමයි කියනවා මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. න අඥානතෝ න අපස්සතෝ. දන්නේ නැති දකින්නේ නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණය කරන්න බෑ. ආශ්‍රව කියන්නේ අපේ වැරදි පුරුදු. සංසාරේ ගෙනියන පුරුදු ටික. ඒකට ඒව ප්‍රහාණය කිරීම නෙමෙයි. ධර්මය දැකීම තුලින් කරන්නේ නේද? පැහැදිලිද? එමවා මට දැන් මෙච්චර කල් අපි සාකච්ඡා කරපු ඒවා එක්ක සම්බන්ධයි. ඒවට හිතියනම් තමයි මේවා තේරෙන්නේ. දැන් නැත්තම් මම මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් එහෙම මෙහෙම පැටලෙනවා. හැබැයි කසරයක් ලැබුවට තේරුම් යන්නේ නැහැ. ඒක මම තේරුම් ගියා නම් ඉතින් දැන් සෑහෙන පිරිසක් නිවන් දැකලා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේක ගැඹුරුයි. ගැඹුරු වෙලා තියෙන්නේ අපි දකින්න පුරුදු කරලා නැති හින්දා. يعني දකින්න බැරි දෙයක්වත් නෙමෙයි. හරි. නුවණ තියෙන කෙනාට උත්සාහ ගන්න කෙනාට දකින්න පුළුවන්. මේක දකින්න බැහැයි කියලා පෙන්නේ නැනේ නේ. දකින්න පුළුවන්කමක් තියෙන අපිට පුරුද්දක් නැහැ එහෙම බලන්න. නේද? අපි වැරදි පුරුදු බලවත් හින්දා අපිට ඒක පේන්නේ නැහැ. අර ලෝකෙට අහු වෙන දෘෂ්ටියම ඉන්න හින්දා අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපි ඉන්නේ ඇහෙන් දැකලා නිමිති හදනවා. ඒ නිමිත්ත ඇති විලා නැති වෙන එක නෙමෙයි. නිට්ටයද. ඒකෙන් අපි සපක් විඳිනවා. නිට්ටයයි සුඛයි ආත්මයි. හරි? සුභයි. බුදුහාමුදුරුවෝ වෙනවා ඒවා විපල්ලාසන ඇත්ත තත්ත්ව නෙමෙයි. ඇත්ත දෙහෙටි වෙනස් කරලා ඒ සසර යන සත්‍යය ඉන්නේ විපල්ලාස කරගෙන. අනිත්‍ය දෙයට නිට්ටයයි කියන්නේ දුක් දෙයට සපයි කියන්නේ. අනාත්ම දෙයට ආත්මයි කියන අසුභ දෙයට සුභයි කියන එහෙම බාර ගන්න. එහෙම වෙලා තින්නේ අර වැත්ත ඇතිහැටි දකින්නේ නැති. යථාභූත ඥානේ නෑ. අජානං අපස්සං යථාභූතං. ධර්මය අහලා දැකලා ගන්න ඕනේ ඥානං පස්සං යථාභූතං කියන එක. පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න. හිතන්න ඕන. හිතලා ඔබට උත්තර දෙන්න ඕන. ඒ ප්‍රශ්න අහන අයට උත්තර දෙන්න පුළුවන් මට්ටමකට දැක්මක් එනවා. ඒක තමයි අර දැක්කා කියන්නේ. පස්සතු වෙන. ඥානතෝ වුණොත් තව කෙනෙකුට ඕක කියා දෙන්න ගියාම හිර වෙනවා. එහෙම තමන්ටම උඩත් ආයේ මතක් කරනකොට එන්නේ පැටලෙනවා. ඒ හින්දා තමයි ආයෙ ආයෙ මෙනෙහි කර කර බලන්න. පැහැදිලි නැත්නම් අහන්න මොනවා හරියයි. ඔය ටික දැක්කොත් ධර්මයේ දැක්කා වෙනවා. දැක්කේ නැත්නම් ධර්මයේ දැක්කේ නැහැ. දෙන ගාමෙන් ප්‍රයෝජනේ ගත්තේ. ඒකයි තමයි. දුහාන විරෝ පැහැදිලිව ඒක කියලා තියෙනවා. ඥානං අපස්සං යතා බුතං. ඥානං පස්සං යතා බුතං. මූලික කරුණු දෙකයි තියෙන්නේ. වචන ගොඩාක් දැනගන්න අවශ්‍ය නැහැ අන්න වගේ එක ආයතනයක් ගැන හරියට දැක්කේ. එතන තියෙනවා ලෝකේ යනවද ලෝකෙන් මිදෙනවද කියන්නේ. ලෝකෙට අහු වෙනවද ලෝකෙන් මිදෙනවද. ලෝකෙට අහු වුණොත් මතක තියාගන්න මායාව එක්ක ඉන්නේ. මායාව එක්ක යාළු කියලා තමයි අපි ඉන්නේ. මායාවෙන් මිදෙන්න විදිය තමයි ඇත්තටිහෙටි දැක්කම ආයතන වලට අහු වෙනවා. ආයතන ඇත්තටිහෙටි දැක්කොත් ආයතනට අහු වෙනවා. දැන් ඔයගොල්ලෝ කොහෙන් විහින් ධර්මය අහුවත් කොතනින් මන කොතෙන් කියුවත් ඔන්න ඕක තියනවාද කියලා බලන්න. ඕක තියනා නම් ධර්මය ඕක නැත්තම් බුදුදහම නෙවෙයි. නේද? ඒක තමන්ගේ නුවණට පේනවා නේ. يعني මං කියපු හින්දානේ ධර්මයක් එක්ක කරපුවා ඒක
තමයි කරගන්න.
ඒ සම්මාදිට්ඨිය නකොට හැම අවබෝධයක් කරනවා. කොට අපි කවුරුත් තියෙන හින්දා නෙමෙයි ඒක ධර්මයට කරපලා බලන්නේ. හදවේ ඔය දැක්ම දකින්න කෙනාව ඔය මනං බර වචන කියලා රවට්ටන්න බෑ.
මොන වචන කිව්වත් කියන්නේ මේක වෙන්න ඕනේ නේ.
දෙකින් අර බර වචන දාන පංච උපාදානස්කන්ධය කියයි රාමේවා මොකද?
මොනක තොටම තමයි එන්න ඕනේ.
ඕක දැක්කනම් ධර්මයේ දැක්කම මොකද ඕකකම තමයි පටිච්ච සමුප්පාදේ දැනෙන්නේ. දැන් මේ පටිච්ච සමුප්පන්න බලන්න. ඒ පටිච්ච සමුප්පාදේ දැක්කනම් ධර්මයේ දැක්කම. මතක මතක තියාගන්න පටිච්ච සමුප්පාදේ කියන්නේ අර වචන ගොඩ නෙවෙයි. කියාගෙන යනවානේ අධ්‍යාපත්‍ය සංඛාර සංඛාර විඥාන කරනවා. වචන ටික පාඩම් කරනවානේ. ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක තමයි මෙතන තියෙන්නේ. ඥානං අපස්සං යථා භූතං එක්කෙනාට අවිද්‍යාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා. සංඛාර තමයි අර සකස් කරන්නේ. නිමිත්ත හදන චේතනාවකින් සංස්කරණයක් කරන්නේ. අර අවිද්‍යාව තියෙනකන් අපි දන්නේ නැහැ ඒක සංස්කරණයක් කියලා. අපි හිතන්නේ අර දැක්ක දෙයමයි දැන් මතක් කරන්නේ කියලා. හිතෙන් හදපු දෙයක් මතක් කරනවා කියන එක දන්නේ නේද? මොනින් බැලුවත් තමයි ආවේ ඉතින් ඉතුරු කරගත්ත දෙයක් නෙමෙයි මතක් කරන්නේ. ඒකට ඒක අරමුණු වෙන්නේ විඥාණයෙන් තමයි ඒක
දැනගන්නේ.
සංඛාරයේ විඥාණය. ඒතර විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? ඇත්ත රූපයක්ද නමට තියෙන රූපයක්ද? නාමික රූපයක් නාම රූපයක්. ඒක ෆිසිකලි තියෙන සතර මහා ධාතු රූපයක් නෙවෙයි. නාම රූපයක්. ඔය විඥාණයට අරමුණ වෙන්නේ නාම රූප. ඔය නාම රූපයක් දකින්න අපිට සලආයතන ඕන. ඒ කියන්නේ ආයතන නැතුව ඕකක් දකින්න බැහැ. සලආයතන නාම රූප පච්චය සලආයතන. ආයතනකින් උප මේ අත්දකින්නකොට වේදනාව. ස්පර්ශය වෙනවා. පස්ස වේදනාව. තණ්හා උපාදාන. දැඩිව බාර අර. ඒක එහෙම නැහැ. ඒ රූපේ උපාදාන කරගන්න. නේද? එතන වහම ඒ අටිච්ච සංස්පාදේ අර කියන වචන ටිකත් ඔතන තියෙනවා. මොක දකින්න බැරි වුණා. මනින් බලනකොට ඔයිට පේනවා. හැදෙන්නේ ප්‍රශ්න නැද්ද?
නැමෙ ඉස්සලා මේ කෝපයල් කෝපය අල්ලනකොටම ඒ විඥානය නිරුද්ධු. එතකොට ස්පර්ශය නේ.
ඔව් දැන් ඒක හිතන්න මම ඇස් පියාගෙන කෝපය අල්ලුවා නම් මොකද්ද තත්ත්වය? දැන් ස්පර්ශයට අහු වෙන මොනවා හරි දැනීමක් තියෙනවා. හරි. ඔය දැනීම් ටික වෙන් කරලා ගත්තොත් ඔකට මං කෝපයක් කියයි. අනේ ඒ ආයතන වෙන් කරගන්න. කාය ආයතනෙට දැනුම ටික එච්චර. ඒක අදලා තියන.
අපි කෝපි දැකලා යන්නේ.
ඊපස්සේ දැකපු එක අල්ලන්න බෑ.
ඒක තමයි. දැකපු එක දැක්ක නිසා.
දැකපු එක අල්ලන්න.
අල්ලනකොටම විඥානය
නේද? ඒ නිමිත්තනේ දැන් අල්ලන්නේ. දැන් නැහැ. එහෙන් දැක්කලා කෝපයක් හදනවා. හිතට පේනකෝ.
හිතට.
ඒ කෝපය අල්ලන්න තමයි දැන් අත යවන්නේ. එතකොට අහු වෙනවා. දැන් අහු වෙන්නේ අපිට අල්ලන්න ඕන කෝපේ මිසක් තියෙන කෝපේ නෙමෙයි. අපි දැන් එහෙන් දැකලා හිතේ හැදුවනේ කෝපය. ඒ කෝපය අල්ලන්න තමයි අත ගෙන්නේ. අර මිනිත්තර රැවටිලා.
දැන් එතකොට ස්ටක් වෙන්න විඥානේ නැතුණ නිරුද්ධ වුණා තින්නේ.
නිරුද්ධ වුණාට අපි ප්‍රයත්න දීලා හදපු අර මිනිත්තර. විඥානේ නිරුද්ධය හත් නිරුද්ධය කියන හදපු දේතු කෝපි කෝපේ වුණනම් ආයි චක්කු විඥානේ උපදලා බලන්න
බලන්න
කාය ආයතනේ උපදලා අල්ලන්න පුළුවන් ඈ ඊළඟට අනිත් ආයතන වලින් දැන් සද්දයක් තියෙන එකක් නම් සද්දය අහන්න පුළුවන් සුවඳක් තියෙනා නම් සුවඳ බලන්න පුළුවන් රසක් තියෙනා නම් රස බලන්න පුළුවන් ඒ පුළුවන්කම දුන්නේ අපේ හිතෙන්ම මුලාවෙන් හදපු මේ 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 ඔබ තමයි නිමිති හදනවා කියන්නේ ඒ නිමිත්ත හේතුවක් වෙනවා ආයතන මොකක්ද දැන් අල්ලන්නේ මේ එළියේ තියෙන ස්වභාවය දකින්න නෙමෙයි අපි හදාගත්තු අර අර කෝප්පේ
අල්ලන්නේ
ඒ කෝප්පේ හිතේ හැදුනා කියලා අපි දන්නේ ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේයි දැන් අල්ලන්න හදන්නේ ඒක අහු වෙනවා ඒක අපිට වෙන්නේ මේ මේ අපිව හදාගෙන ඒක මෙහෙ අල්ලන්නේ ඒ කියන්නේ දැන් අපි මොකක් හරි හිතාගෙන නිකන් ඇල්ලුවාම ඒක තමයි අහුවෙන්නේ. එතකොට අපි අහුවෙන ටිකට අපි හිතේ හදාගත්තු එක අහා මේ මේකනේ කියලා දාගන්නවා. ළඟ තියෙන ඇත්ත ස්වභාවය නෙමෙයි එතකොට ස්පර්ශ කරන්නේ. මේ හිතෙන් මවපු දේ. එතන තමයි තණ්හාව ඇති වෙන්නේ. අපේ ලෝභ දේශ රාග එහෙම ඇති වෙන්නේ එතන.
එක ආයතනකින් දී ඵලය
අනිත්‍යයයි දෙකේ හේතුවක් ඒ ඵලය කියන්නේ අපි අවිද්‍යාවෙන් හදපු එක. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාවෙන් සංස්කරණය කරපු දේ වෙන ඕනම ආයතනයකට ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මොන ආයතනයකද ඒක ප්‍රකට වෙන්නේ කියන එකක් දන්නවා. දැන් ඒකේ රසක් තියනවාද සුවඳක් තියනවාද මොන ආයතනෙන්ද ඔක ගන්න ඕන කියන එකත් එක්ක තමයි අපි මේ නිමිත්ත හදන්නේ. ඒකට ඒ ආයතනේ තණ්හාවෙන් ආයි උපදින. දැන් සද්දයක් ඇහෙනකොට මම ඒකට අදාළ රූපේ හදනවනේ. ඒක හැදෙන්නේ හිතේ කියන එක අපිට පේන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලන්නේ අර හිතේ හදපු රූපේ දැන් දකින්න ඕන නැහැ. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන එක දකින්නවා කියන එකට මේ තේ හදපේ කයිදන්නේ බලන්න. ඒ කියන්නේ බලන හින්දා පේනවා නිසා තියෙන හින්දා පේනවා නෙවෙයි. දර වතුරට වෙන බල්ලට වෙන්නේ ඒකනේ. ඌ බලන හින්දා ඌට බල්ලෙක් පේනවා මිසක් බල්ලෙක් ඉන්න හින්දා පේනවා නෙවෙයි. හැබැයි ඌ විශ්වාස කරන්නේ බල්ලෙක් ඉන්න හින්දා පේනවා කියලා. ඒ මුලාවට වටුනහන් එන්නේ ඕක. තේරුණා නේද? වතුරට වෙන බල්ලා. ඔව් ඒ දකින්න ස්වභාවයෙන් ඒ කියන්නේ දකින්න දෙය කියන එකත් වැරදි. පෙනීමනේ පෙනීමේ සිද්ධිය නිසා. පෙනීමේ සිද්ධිය නේ. ඒ කියන්නේ දැන් ඔන්න අපි ෆිල්ම් එකක් බලනවා කියලා හිතන චිත්‍රපටිය. පෙනීමේ සිද්ධිය. ඒ හින්දා අපි ඒකේ තියෙන දේ එළියේ තියනවා කියලා හිතනවා. නේද? එතකොට දෙයක් හදන්නේ පෙනීම නිසා. ඊළඟට ඒ දේ අද්දකින්න ආය ආයතන උපදින. ඒ කියන්නේ හිතේම හදාගෙන ඒක අද්දකින්න ආය ආයතන උපදිනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ මේ හදපු දේ එළියේ තියෙනවා. හිතේ සංස්කරණය කරපු දේ ලෝකෙට දාන ලෝකෙටයි කියන්නේ. එකයි කියන්නේ ලෝකයක් හදනවා. ලෝකේ තියෙන්නේ Taman තුලයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි විශ්වාස කරන්නේ ලෝකෙ තියෙන්නේ එළියේ කියලා. දැන් මේ කෝපේ එළියේ තියෙන්නේ කියලා අපිට හිතුණාට ඕක තියෙන්නේ මේ හිතට. හිතේ හදපු නිමිත්ත. ඒක නිකන් ඇස් පියාගෙන බලන්න කෝපේ මතක් කරන්න බැයිද කියලා. පේනවනේ ඔය ඔය කෝපේ පේනවා. කොහොමද පේන්නේ? හිතේ හදපු නිමිත්ත. නේද? එක සැරයක් බලලා අහක බලාගෙන දැන් ඇස් පියාගෙන කෝපේ මතක් කළොත් ඒ විදිහට පේනවා. ඇයි පේන්නේ? එළියේ තියෙන එක නම් එහෙම පේන්න බෑ. ඒ වයින් තේරුම් ගන්න ඕන මේ හිතේ හදන එකයි මේ පේන්නේ කියන්නේ. ඔන්න ඕක තේරුම් ගත්තොත් ඉතින් ආයේ මේ ධර්මයේ හොය හොයා යන්න ඕනත් නේ. මේ මෙහෙ කරන්න තියෙන ඇච්චර. ඒක පැහැදිලිව තේරුම් ගන්නවා. පැහැදිලි වෙනකන් ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර හොයන්නවා. ඒ තමයි ධර්මය අහන්න සාකච්ඡා කරන්න කියන්නේ. ධම්ම ශ්‍රවණං ධම්ම සාකච්ඡා. නේ? මොකද අපිට කොයි විදිහට බලලා පුරුදු නැති හින්දා ඔක පැටලෙනවා. ආයි බලනවා. හැබැයි මේක අටලෝ ගන්න කිසිම දෙයක් නැහැ. එක ආයතනයක් හිතට වෙන් කරගන්න. අනිත් ආයතන වලට සම්බන්ධ කරන්න දෙන්න එපා. මෙහෙන් කරන කෘත්‍යය ඇහැට විතරමයි. කියන වට්ටමේ නේද? ඇහැට පුළුවන් වටන සතහන් දෙකීම විතරයි. සද්දාහන්න බෑ, අනිත් ඒවා කරන්න බෑ. ඊළඟට ඇහෙන් කරන වැඩේ අනිත් ආයතන වලටත් බෑ කියලා. අන්න ඕක නිකන් ඔළුවේ තියාගෙන හැගෙන බලන්න. එතකොට මුලා වෙන්නේ. එතකොට ඇහෙන් කරන වැඩේ කණින් කරන්න යන්නෙත් නෑ, නාසෙන් කරන්න යන්නෙත් නෑ, අතින් කරන්න යන්නෙත් නෑ. දැන් පිටවිලා තියෙන්නේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා හිතනවා. ඒ මුලාව කඩන්නවා. ඒක පළවෙනි දේ මුලාවක් කියලා තේරුම් ගන්න ඕනේ. ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියන එක මුලාව. ඒක තේරුම් ගන්න ලේසි නෑ. හොඳට ඩොනින් මෙනෙහි කරලා මෙනෙහි කරලා තේරුම් ගන්න. අවට ඉරුම් ගත්තා නම් එතනම ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. පොඩි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ආයතනේ පිරිසිදු දෙයක්. ඒක ඥානං පස්සන් යථා භූතං. ඒක උනත් ආයි අපාගත වෙන්නේ නැහැ කියලා නම් බුදුහාමුදුරුවෝ සහතිකේකුත් දෙනවා. සතර අපාගත වෙන්නේම ඕට රැවටෙන හින්දා. ආක ගැඹුරින් ආයතන පහටම දකින්න පුළුවන් නම් මේ රූප ලෝක වලින්ම මිදෙන අනාගාමී වෙනවා. ආයි කාම ලෝක වලට එන්නේ. හරි තමයි ඒක. පැහැදිලි. වට වැටෙන හින්දා තමයි අපි කාම ලෝකෙට එන්නේ. ඒ කියන්නේ ආයතන පිනවන්නනේ කාම ලෝකෙට එන්නේ. ඒකට දැන් මේ පිනවන වස්තු ටික හැදෙන්නේ නැහැ හරියට මේක. ලෝක පේනකොට උඩ තමන්ටම පැහැදිලි වෙනවා දැන් කරන්න ඕන මොකද්ද කියලා නේද? අහන්න ඕනේ නැහැ නේද මොන භාවනාවද කරන්න ඕන කියලා. ඔක තමයි සම්මාදිට්ඨිය එන කෙනාගේ වෙනස. සම්මාදිට්ඨිය එනකන් අපි එක එක කෙනා ළඟට ගිහින් දැන් මොන භාවනාවද කරන්න ඕන? මම මේක මෙච්චර කළා දැන් ඇතිද දැන් මොකද්ද කරන්න ඕන? නේද? අනිත්‍ය මෙච්චර වෙලා දැන් මොකද කරන්න? අහන්න වෙනවනේ. ගුරුවරයාගේ දැන් මේක දකින්න කෙනාට ගුරුවරයා වෙන්නේ ධර්මයෙන්. අවබෝධය ආවද නැද්ද? තාම ආයතන සම්බන්ධ කරනවද ලෝකෙට අහු වෙනවද නැද්ද? නේද ධර්මයේ එක ගලකලා බලන්න. වෙනවා. ලෝක මගෙන් ඇවිල්ලා අහන්න ඕනේ නැහැ. දැන් මේක පුරුදු කළා ඇත්ත කියන්නේ. අනකවන්ට අවබෝධ වෙනවා. ඒක තමයි මේ ධර්මයේ ලක්ෂණ ටික. සාන්දිට්ඨිකයි කියන්නේ සම්දිට්ඨිකයි තමයි තුලින්ම දකින්න පුළුවන් තමන්ටම අවබෝධ වෙනවා. ඊළඟට ඒහි පස්සිකයි එන්න බලන්න කියලා මේ ඇත්තක් මේක බලන්න. ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් නේද? විස්තර කරලා බලන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවාත් බලන්න ඕන. මේ විදිහට බැලුවොත් ඇත්ත වෙයි. හංගන්න එහෙම දෙයක් නෑ. ඒ ධර්මයේ ගුණාංග ටික එකින් එක බැලුවොත් ඔතන ඒවයින් තමයි අර හරි ධර්මය කියන එක තමන්ට විශ්වාස වෙනවා දකින්නකොට. විශේෂයෙන් අර මුලින්ම අහපු සම්මා දිට්ඨිය ඔය විස්තර කරන හැම එකටම ගැලපෙනවා. මොන ඔය විදිහට බලලා දාලා බලන්නේ සම්මා දිට්ඨියට. රූපේ මොකද්ද සමුදේ මොකද්ද අත්ංගමය මොකද්ද ලෝකේ මොකද්ද සමුදේ මොකද්ද අත්ංගමය මොකද්ද ඇහැ මොකද්ද සමුදේ මොකද්ද අත්ංගමය මොකද්ද ඔය දු ඕන එකකට ගැලපෙන හරි මම අපි අවසන් කරමු මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් දු භාවනාවේ තුන සාකච්ඡා කළා. එතකොට මේ කාලය තුල හැමෝගෙම හොඳ සීලයක් වැඩුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල්. යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්නකම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල් සම්භාරයක් ප්‍රස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවයි සුරුවෙලි දිනු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා ඒ වගේම ඒ සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සීක්වා යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ධාතු තියෙනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතා හන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතා හන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඒ වගේම අපි රස කරගත්තු පින් වල බලෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා මා මේ බාල සමාගම. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු ආසනාවෙන්. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. මේ අපි මේ සංඛාර ටික ක්‍රියාවෙන් කරන සංඛාර තමයි ලෝකේ හදලා තියෙන්නේ විතිය හදලා තියෙන්නේ මේ සබ්බේ සංඛාරා ඒවයි කියන ඒ සියලු සංඛාර වල ලක්ෂණ තමයි ඒ අනිත්‍යයි අපෝධිකටපත් කරන අනිච්ඡාති දුක්ඛාති ඒ වගේ මේ හිතට අරමුණු වෙන ධම්මතා සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ හිතේම වැඩ කරන ටිකක් තියෙනවා සබ්බේ ධම්මා අනාත්තාති බව 70 30ට එක තේරුම් යන යදා පඤ්ඤායි පස්සති. එතකොට ওই මුලාවෙහිඳ ඇති කරගත්තු දුක කලකිරීලා අතරේ නැතනින් දින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධියා අවකන්නාට මාතිය. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤායි පස්සති අතනින් දින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායි පස්සති අතනින් දින්දති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. දැන් මේ සංකල්ප